pienaan äidillä kattelen.
ලංසරණයි සතියේම අර ඇත්තටම අමාරුම කියන්නේ එතන නිහාට යන්නම බැරි ඒම තැනක් කියලා පැහැදිලිවම තේරුණා. මොකද දැන් අර එක පැත්තකින් මම කල්පනා කළා හත්තිපදෝම සූත්‍රයේ කියන විදිහට දැන් මේ රූප දැන් ඇස රූප ඇසක් ඇස ඇති කල්හි රූප ඇති කල්හි ඇස නොබෙදී තියෙනත් ඕනේ රූප ආපාතනය වෙන්නත් ඕනේ ඊට පස්සේ අජෝ සමන්නාහාරයේ විඥානීය ඊටික සෙට් වුණාම ඔක්කොම යම් රූප ස්වභාවයක් වෙනවා නම් ඒක තමයි රූප උපාදානස්කන්ධය කියලා සංඝං ගච්ඡති කියලා සංඝහ කරනවා කියලා. ඒකෙන් ගත්තාම සර මම දැන් ඒතකොට ඒ කියන්නේ ඒක ලෝකය. ඊට පස්සේ දැන් එතන ඒ පැත්ත බලලා අර අනිත් පැත්තෙන් බලනකොට අස්මීති අස්මීති හෝති ඒකත් එක්කම අත්තතෝ සමනුපස්සති. දැන් ඔය හැම එකකටම හැම දැන් ඔය මම කියපු එකට හැම එකකටම මම දිංගන විදිහ බැලුවස. ඒ කියන්නේ දැන් ඇවිල්ලා අන්තිමට සක්කාය කියන එක දිට්ඨියකට වැටලා සක්කාය සක්කාය විදිහට දකින්නෙත් නැතුව ඒකත් දිට්ඨියකට වැටිලා මම රිංගගෙන ඉන්නවා කියන තැනට ආවස. ඊට පස්සේ දැන් ඒක ඒකනේ අපේ ලෝකේ යන ගැම්ම. එහෙම බලලා අන්තිමට දැන් දිට්ඨියක් අරසෝගේ වාග්ය සාකච්ඡාවත් මම අහුවා ඒකෙදි පැහැදිලි කළේ දිට්ඨියක් සංස්කරණය දිට්ඨියක් සකස් වීමක් මේ තරම් දී ක්‍රියාවක්. එතකොටස එහෙම බලලා එහෙම බලාගෙන එහෙම යනකොට දැන් දිට්ඨිය සක්කාය මේ දිට්ඨිය කියන එක ඒ දෘෂ්ටිය අපිට එතන දැන් සංස්කරණයක් කියලා අපිට තේරෙන්නේ මේ විඥාණයෙන්මනේ. අන්නේ එතන සේ මට මේ එතන තමයි සර් හිර වෙච්ච තැන. ඇත්තටම මට හිතුනා මම ඉස්සර කාලයක් කරපු ගේ අමාරුම තැනට ඇවිත් තමයි මේ තියෙන්නේ කියලා. මේ ඉතින් එතනින් මේ පැහැදිලි කිරීම ඔක්කොම මම අර වාග්ය වේවත් ඔක්කොම ඇහුවා. එතන ඉතින්දි තමයි සර් මේ දැන් කොහොමද බලන්නේ කියන එක මොනවට අපි බලන්න කියන්නේ විඥාණයෙන්මනේ. ඉතින් අන්නේ එතන තමයි සර් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. මෙන්න මෙතන තමයි සර් හිර වෙලා ඉන්නේ.
ඔය එතන මොකද්ද හිරවීම? මොකද්ද
හිරවීම කියන්නේ සර්? දැන් දෘෂ්ටිය සංස්කරණයක් කියලා දැන් එකින් එක දැන් ඉත සුතමුත විඤ්ඤාතේ සේරගෙන ඇවිල්ලා විඤ්ඤාණයටත් ඇවිල්ලා ඒ ඔක්කොගෙම ඇවිල්ලා ඒව ඔක්කොම සංස්කරණ කියන ස්වභාවයට ඇවිල්ලා මේකත් සංස්කරණයක් කියන එක විඤ්ඤාණයෙන් තමයි දැන් මේ තේරුම් ගත්තේ. ඇත්තටම තේරුම් ගත්තේ ඒ වුණාට දැන් ඇත්තටම මේක දැක්මක් වෙන්න ඕනේ. දැන් අපි විඤ්ඤාණයෙන් තේරුම් ගත්තා කියන්නේ දැන් ධාමයේ උණුසුමවත් ලැබිලා නැහැ කියලා. අන්නේ එතන ගමන් සර් මම මේ කල්පනා කරන්නේ සර්.
ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දිට්ඨියක් කියලා අපි කල්පනා කළාද නැත්නම් තර්කයට අහු වුණාද? එහෙම නැත්නම් මේ දැක්මද? ඒ කියන්නේ දිට්ඨිය සංස්කරණයක් කියලා අපිට හිතාගෙන යනකොට හම්බ වෙනවද? එහෙම නැත්නම් ඒක දැක්මක්? ඔක හැමතැනටම මොනවා තේරුම් ගත්තත් දාන්න ඕන එකක්. මොකද තර්කයට අපිට ගැළපිලා තේරුම් යාම මේ දහම් මාර්ගයට යොමු වුණා නෙවෙයි.
يعني ඒක තමයි සර් මට ඉරුණා කිව්වෙ මං අන්නේ ඒකයි සර්. දැන් සර් කැනකැනම කියනවනේ මේක තේරුම් ගත්තොත් ධම උණුසුමවත් ලැබෙන්නේ නැහැ. නමුත් දැන් තේරුම් ගැනීමට එහා යන්න බෑ වගේ අන්න එහෙම දෙයක් තමයි සර් මට කියන්නේ ඇත්තටම.
ඒක හරි. අපිට තේරුම් ගැනීමට එහා යන්න බෑ. තේරුම් ගැනීම කියන්නේ මොකක්ද?
ලෝකේ.
ඔව්. අපේ පැත්තෙන් බැලුවොත් මොන ආයතනයකද
හම්බ වුනේ? එහෙමයි.
මොන ආයතනයකද හම්බ වුනේ?
එහෙමයි.
මොන ආයතනයටද හම්බ වුනේ? තේරුම් ගත්තා කිව්වොත්
තේරුම් ඉතිරිලා ඇත්තටම සර් ඉතින් මනසටනේ විඥානේ
නේ. අන්න අපිට තේරුම් යන්නේ මනසට, ඒ කියන්නේ මනායතනෙට ධම්මාරාමණයක්.
අන්නේකයි සේ.
ඒ කියන්නේ ditthiya සංඛාරයක් කියලා අපිට දැන් ධම්මාරාමණයක් වෙනවා.
ධම්මාරාමණයක් විලා එහෙමයි සේ.
අපි මනසට පේනවා මේක මෙහෙමයි කියලා. ඒක තමයි අපි දැනගන්නවා කියන්නේ.
එහෙමයි.
අපි අපිට කල්පනා කරාම ඒක ධම්මාරම්මණයක් විදියට ඒක සංස්කරණය මේ හට ගන්නවනේ කියලා. දැන් ඔන්න රූපය කියන්නේ සංස්කරණයක්. ඒක මත ගන්න. අර ඒක අපේ උපමා වලට ගියොත් ටිකක් අහුයි. දැන් මිරිඟුව කියන්නේ සංස්කරණයක්.
එහෙමයි.
හට ගැනීමක්. දැන් ඒක දැන් විද්‍යාවෙන් හොයන්නේ ඒ හටගත්තේ කොහොමද කියලා හේතු ටිකක් හොයා ගන්නවා.
එහෙම.
දැන් පහන් දැල්ලක් ඇති වෙන්න නම් අර දහණය වෙන දෙයක් ඕන, ඒක රත් වෙන්න ඕන ජලන අංකයට, ඔතෙන්ට ඔක්සිජන් හම්බ වෙන්න ඕන. ගින්දර ඒක දහණය වෙන්න ඕන හේතු ටික හම්බ වෙනවා. දැන් මේවා බලන්න අපි අපිට නිකන් අර චිත්‍රපටිය වගේ පේනවනේ. මං අය කියන්නේ චිත්‍රපටිය වගේ පේනවා. ඒක තමයි මනසට ධම්මාරම්මන වෙලා.
වෙලා.
ඔන්න ඔය මේක වෙන්නේ මෙහෙමයි කියලා අපිට තේරෙන ගතිය කියන්නේ මනසට ඒක චිත්‍රපටියක් වගේ පේනවා. ඒ කියන්නේ යන්න එතනින් තේරුම් ගන්න මේ මනසට ධම්මාරම්මන. මනසට ධම්මාරම්මන කියන්නේ තවත් ආයතනයක ක්‍රියාකාරීත්වයක් මිසක් ඇහැ වැඩ කළා වගේ මන වැඩ
කරන. එහෙමයි එහෙමයි.
එතකොට ආයතන අයිති මායයට කියලා තත් යහන.
එහෙමයි එහෙමයි.
ඒක ලෝකේ.
ලෝකේ.
ඔව්. එතකොට ඒක තමයි අපේ තර්කයට අහුවීම කියන්නේ. ඔක තමයි මං අර සටහනට ගැළපීම කියලා කියන්නේ.
එහෙමයි.
දැන් අපි සටහන හදාගන්න. ඒ සටහනේ තියෙනවා නම් අපි දන්නවා. ඒ සටහනේ නැත්නම් අපි වැඩ දෙකක් කරනවා. එකක් අපි දන්නේ නැහැ. එහෙනම් සටහනට මේක ඇල්ලක් එකතු කරගන්න ඕන. නැත්නම් තියෙන කැල්ලක් වෙනස් කරගන්න ඕන. මෙච්චර කල් දැනගෙන හිටිය වැරදි. එන්න මේකයි හරි කියලා ආයේ අප්ඩේට් කරනවා.
එහෙමයි. සෝයතන වෙලා තියෙන්නේ සර් කියන එකම තමයි. දැන් ඇත්තටම දෘෂ්ටිය සංස්කරණයක් කියන එක සටහනක් තියෙනවා. ඒක දැන් දෘෂ්ටිය කියලා කියන රාමක සංස්කරණයක්.
හරියට හරි. ඔන්න ඔතන ඔන්න ඔය බව දකින්න පුළුවන් නම් දෘෂ්ටිය සංස්කරණයක් කියලා අපේ සටහනේ කියනවා කියන්නේ මට ලැබීමක් වෙලා.
දෘෂ්ටිය
සංස්කරණය කියලා. ඒ කියන්නේ දහම ලැබීමක් වෙලා තව විදිහට කියුවොත්. දහම ලැබීමක් වෙලා. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ දහම තියෙන්නේ ලැබීමක් වෙන්නද ඈතර වෙන්නද?
ඈතර වෙන්නද?
ඈතර වෙන්න. ඈතර වෙන කෘත්‍යයකට යොමු කරන්නයි දහම දේශනා කරන්නේ. එතකොට ඈතර වෙන්න හරි නිවෙන්න හරි. දැන් සටහන හදනවා කියන්නේ නිවෙනවා නෙවෙයි, ඈතර වෙනවා නෙවෙයි.
නෙවෙයි.
එතකොට මේ නිවීමේ මාර්ගයකට යොමු කරන්න, ඈතර වෙන මාර්ගයකට යොමු කරන්නයි බුදුරජාණන් වහන්සේ දහම දේශනා කරන්නේ. එතකොට බලන්න අර ඇති කල්හි කියලා ඔබතුමිය කිව්වනේ. ඇති කල්හි තමයි මේ කතාව. අප ඇති කල්හි නැවීම් දිගහැරි. පා ඇති කල්හි යාමේ. නේද?
එහෙමයි.
තත්ත ඔක තව අර ගැඹුරට යන එකක් චේතනා සූත්‍රයේද කොහෙද කියන්නේ? කය ඇති කල්හි කාය සංචේතන.
එහෙමයි සංචේතන සූ.
ඔව්. මන ඇති කල්හි මනෝ සංචේතන.
එහෙමයි.
වචනය ඇති කල්හි වචී සංචේතන. ඒ ඇති කල්හිනේ ඒ කල්පනා කිරීම තියෙන්නේ.
එහෙමයි.
ඔක මම දැම්මොත් සතහන ඇති කල්හි. කය ඇති කල්හි කයට සතහන තියෙනවා. මනස ඇති කල්ලි කියන්නේ මනස කියන එක මෙන්න මේ වගේ එකක් කියලා සටහන තියෙනවා.
තියෙනවා.
දැන් උදාහරණයක් විදිහට මනසේ ඇති වෙන ඒවා එළියේ නැහැ කියලා සටහනක් තියනවා නේද? හීනෙන්
එහෙමයි.
පේනවා, එළියේ නැහැ කියලා සටහනක් තියනවා නේද?
තියෙනවා.
එතකොට හීනේ වගේ චිත්‍රපටි වගේ මේ මේ මනසට තියෙනවා අපිට ලැබෙන්නේ නැහැ කියන එක ඕක දැන් දැක්මත්ද තර්කය?
නැහැ, ඒක තර්කයක් නෙවෙයි. එහෙනම් දෙන්න.
තර්කයක් කියන්නේ අපිට ලැබිලා.
ලැබිලා.
ඒක එහෙමයි කියලා ලැබිලා. ඒකයි බං කියන්නේ අර මුලින්ම කියනවානේ එළියේ නෑ, ඔක හිතේ විතරයි. මේ නාම රූප ගොඩක්, නම් කරන ස්වරූප ගොඩක් විතරයි ඇත්තට නෑ. දැන් මේ මේ අපේ සටහන අඳිනවා නේද?
එහෙමයි එහෙමයි. ඒ කියන්නේ මේ මේ අර්ථ නිරූපණයක් දෙනවා වගේ නිකන් ඒ මොකක්ද තියෙන්නේ.
ඔව්. එතකොට මේ නාම රූපේ අර්ථය මට ලැබෙනවා නේද?
ලැබෙනවා. එහෙමයි.
විඥානි මායාකාරී කියලා ඔන්න තව සටහනක් අඳිනවා.
එහෙමයි.
ඔව්. දැන් විඥානි මොකද්ද කියලා අපි දන්නවද නැද්ද? නාම
රූප
මොකද්ද කියලා දන්නවද නැද්ද?
දන්නවා.
දැන් බලන්න අර මෝලිය පග්ගුණ ඒ සයින්හත අහනේව.
එහෙමයි.
විඥානේ මොකද්ද? විඥානේ කාගේද? නාම රූපේ මොකද්ද? නාම රූපේ කාගේද? අවිද්‍යාදී පච්චේ සූත්‍රේ.
සූත්‍රේ.
දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ඔය ඔය දෙවිධිකකට හුගට ඔය අහන්නේ අර්ථයෙන් එකයි. ව්‍යංජන වෙනස් වෙනාට අර්ථයෙන් එකයි. ඒ වගේම ඔය ප්‍රශ්නය
වැරදි.
වැරදි.
එහෙමයි.
දැන් බලන්න එතන ඔය අපි හිතන ක්‍රමයට කෝණය වෙනස් කරන්න දෙයක් තියෙනව නේද? මේක මොකද්ද කියලා කියන ගතියම වැරදිනේ හොයන විදිහ.
හොයන විදිය වැරදි. එහෙමයි.
ආ මේක මොකක්ද? ඒකම තව ඒකම අහන විදිහක් තමයි මේක කාගේද? දැන් ඔතන දැන් එක පැත්තකින් බලන්න මේක කියලා පැවැත්මක් දීලා නේද?
දීලා දීලා තනියම අරගෙන එහෙම.
ආ මේක කියලා ඒ කියන්නේ ඒක අපේ සටහනේ තියෙන.
තියෙනවා.
එතකොට අපි සාමාන්‍ය හොයන්නේ නැති කෙනා ඉන්නේ මේක එළියේ තියෙනවා. හොයන කෙනා යනවා මේක එළියේ නැහැ. මේක හිතේ හදපු එකක්.
එහෙම.
මේක හිතෙන් හදපු එකක් කියලා ලැබෙනව නේද?
ලැබෙනවා.
අන්න ඒ ලැබෙනවා කියන්නේ මොකක්ද? අපේ සටහනේ තියෙනවා නේද?
සටහනේ තියෙනවා.
දැන් ඕක දැක්මක්ද? අර
නෑ, දැක්මක් නෙවෙයි. ඒක මේ අපි ඒ කියන්නේ තර්කයට අහුවෙලා අපි මේ ලෝකයේම එකක් තමයි ඒක. ලෝකයේ මේ විස්තරය.
අන්න ඕක එළියේ නෑ. ඕක හිතෙන් විතරයි හදන්නේ. ඕකයි ඔය කියන්නේ. අර කද්දවේ මතේට කියනවා විඥාණයෙන් තමයි ඔක්කොම හදන්නේ.
විඥාන වාදේමයි එහෙමයි.
ඒකට කියනවා විඥාන වාදය. ඒව හිතන්න පුළුවන් අය යන තැන. සාමාන්‍ය ඇනිමේ නෙමෙයි. එනිමේ හොයන විමසන අය යන තැන තමයි විඥාන වාදය කියන්නේ. අපට ඒකේ ඒක අත්දකින මට්ටමට එනවා. අදකින මට්ටමට එනවා. එතකොට ඒක විඥානං ඡායතනය කියන විමුක්තියක්. ඒ කියන්නේ දැන් විඥානේ විතරයි කියලා දැන් භෞතික ලෝකෙන් විමුක්ත වුණා, නිදහස් වුණා.
එහෙම.
ඒතර විඥානං ඡායතනය කියන්නේ ඒ අරූපාවචර ධානයක්. ඒක විමුක්තියක්. එතකොට ඒකට යන අයට හිතෙනවා මේක මේක දුක නැති කිරීමක් නේ. දැන් ලෝකෙින්ද දුක නැහැ මේගොල්ලන්ට. මේ ඔක්කොම හීනයක් කියලා දැක්කට පස්සේ ඒක අල්ලගෙන දුක් විඳින්න යන්නේ
නැහැ
නේ. නැහැ. එතකොට ඒක නිදහස් වීමක්. ඒකට කියනවා විඥානං ඡායතනය කියන අරූපාවචර ධානය. හැබැයි ඒ විමුක්තිය කියන්නේ දැන් විමුක්තිලාභීන් හිටියා බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන කාලේ. ඒ විමුක්තිය කියන එක මේ ඊතර වෙන මාර්ගය නෙවෙයි. විමුක්තිය කියන්නේ නිදහස් වීම තමයි. ලෝකෙන් නිදහස් වීම. හැබැයි දුක නැති වෙන්නේ නැහැ. ලෝකෙන් නිදහස් වුණා කියලා දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙන්නේ නැහැ. අන්න අපරි අපරිතස්
අපරිතස්
ඔව් පරිතස්සන පරිතස්සනවල ඔය ඉන්නේ දැන් උපාදානෙ නැති වෙනවා. ඇයි ලෝක දේවල් නැහෙනි? ඒක උපාදානෙ නැති වෙන අනුපාදා හැබැයි අපරිතස්සන. අනුපාදා තත්ත්වයට එනවා. උපාදානෙ නැති කරා එනකොට අපරිතස්සන දුක නැති වෙලා නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් එතන නැති වෙන දුකක් තියෙනවා මොකද්ද? මට ලැබෙන දුක. එතන නැති වෙන දුකක් තියෙනවා මොකද්ද ඒ දුක?
තමයි ලැබෙන්නේ.
මම දුක කියලා විශ්වාස කරන විශ්වාස කියන්නේ මම දුක කියලා හිතන අත්දකින මම දුක කියලා හිතන අත්දකින ඒවා මොනවද?
කාම වස්තු.
අපිට
සමුන්ට කැමති අකමැති
අනහත්. අපිට කැමති දෙයක් නම් සත්‍යයි. අකමැති දෙයක් නම් දුකයි.
දුකයි.
එතකොට දැන් අකමැති දේ ලැබෙන එක අපිට දුකයිනේ.
එහෙමයි.
ඒකට මොකද්ද කියන්නේ? මොන දුක්ද? දුක්ක
දුක්ක දුක්ක දුක්ක.
ඔව්. කැමැති දේ ලැබෙනකොටත් දැන් අපි ඔය නිසා දුකයි කියන්න හදනවා. මේ කැමැති දෙයට මොනව හරි වුණොත් දුකයිනේ.
එහෙම
ගන්න බැරි වෙන හින්දා
දුකයිනේ.
එතකොට මොකද්ද ඒ දුක?
විපරිණාම දුකේ. විපරිණාම.
දැන් ඔය දෙකම කාටද තියෙන්නේ?
මට.
මට සාපේක්ෂයි. ඒ කියන්නේ ඔන්න දැන් අපි දූරියන් ගෙඩියකට කැමති කෙනා එයාට දූරියන් ගෙඩිය ලැබෙන එක සැපයි.
සැපයි.
ඕක නැති වෙන එක දුකයි. ඕකට අකමැති කෙනාට ඕක අනිත් පැත්ත නේද?
ලැබෙන එක දුකයි.
ලැබෙන එක දුකයි. නැති වෙන එක හොඳයි සැපයි. දැන් බලන්න ඕක 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 සාපේක්ෂයි නේද? උද්ගල බද්ධ
උද්ගල බද්ධයි කියනවාගේ තම තමන්ගේ කියන හැටි.
එතකොට බුදු කෙනෙක් පෙන්වන්නේ මේ සාපේක්ෂ දුකකින් ඈතර වෙන හැටිය.
නෑ.
ඒකෙන් ඈතර වීම විමුක්තිය. හරි ඒ දුකෙන් ඈතර වෙන්නත් පුළුවන් නේද? අපි අකමැති දේවල් අයින් කරනවා ඒ දේ දේම. හැබැයි ඒකත් එක්තරා විදිහක දුක නැති කිරීමක්. හැබැයි ඒකට කියන්නේ විමුක්තිය කියලා නිසා නිවන නෙමෙයි. නිවීම නෙමෙයි. ඈතර වීම නෙවෙයි. ඒ මාර්ගය නෙවෙයි. එතකොට තේරෙනවද මේ විඥානවාදයට යෑම ඈතර වෙන මාර්ගය නෙවෙයි කියලා?
එහෙමයි.
හැබැයි ඒකේ උපාදානෙ අයින් කරගන්න පුළුවන්. දැන් මේ ඒ කියන්නේ අරමුණු ලැබෙන්නේ නැත්තම් අරමුණු ලැබෙන්නේ නැත්. අරමුණු තියනකොටනේ ඔය ඒ දුක් ජාති දෙක තියෙන්නේ. එක්ක දුක්ඛ දුක්ඛ එක්ක විපරිණාම දුක. ඒ කියන්නේ කැමැති දේ ලැබුණත් විපරිණාම දුක, දුක් දේ ලැබුණත් කොහොමද දුක? ඒතකොට ඒ දුක අතාරින්න පුළුවන්. ඒ දුක අතාරිනවා කියන්නේ ඒ අරමුණු හින්දානේ ඔය දුක් දෙක තියෙන්නේ. ඔය අරමුණු නැති වුණා නම් ඔය දුක නැති වෙනවා. එතකොට ඔන්න ඔය අරමුණු කියන්නේ අපි දැනගන්න ගතියනේ සංඥානේ. සංඥා ටික නැති වුණා නම් ඒ කියන්නේ අරමුණු නැති වුණා නම් දැන් දුක ඉවරයිනේ. ඒ සංඥා තියෙන හින්දා දුකයි කියලා දැකපු අය යනවා සංඥා නැති කරන්න.
නැති කරන්න.
එතකොට යනවා අර විඥාන ආදී තව එහාට යන අය යනවා අසඤ්ඤ බවට.
අසඤ්ඤ.
හරි අසඤ්ඤ. අසඤ්ඤ කියන්නේ ඒක ප්‍රියක් නේක. මේ සංඥා තියෙන හින්දා නේ දුක. සංඥා නැති වුණා නම් දුක නැහැ. ඉතින් අසංඥතලය කියන්නේ දුක නැති තැන. තේරෙනවද? ඒ අර පුද්ගලයාට ඉන්නවට මේ දුක
නැහැ.
මේ පුද්ගල දුක නැති වුණාට ඔතන ඇත්තටම දුක නැති වෙන්නේ නැහැ. පරිතස්සනාව නැති වෙන්නේ
නැහැ.
උපාදානෙ නැති වෙනවා. අනුපාදා
පරිතස්සන.
බුදුහාමුදුරුවෝ පෙන්නන එක අනුපාදා විතරක් නෙමෙයි අපරිතස්සන. දැන් හොයන්න වෙනවා ඒ මොකක්ද? දැන් මේ අපිට මේ අරමුණක් එක්ක සාපේක්ෂව ඉද දුකද? අරමුණ නැති වුණොත් දුක නැති වෙන මාර්ගයක්ද?
නෑ, අරමුණට සම්බන්ධයක් නෑ අරමුණ.
ඇයි අරමුණ නැති වුණාට මේක මාර්ගය වෙන්නේ නැත්තේ? සෝවන් වෙන්නවත් බැරි. එහෙනම් දැන්
ප්‍රශ්න තමා අරමුණ
අරමුණ ලැබෙන්නේ කාටද?
තමාට.
තමාට දැන් ඔන්න තමා කියන පැත්ත සක්කායයි සක්කාය දිට්ඨියයි. ඒතර පේනවද බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේ ලෝභ දේශ නැති කරන හැටි නෙවෙයි, කාමරාගය නැති කරන හැටි නෙවෙයි. කාමරාගය නැති කරපු අය කාලේ හිටියා.
එහෙම
කාමයන්ගෙන් වෙන්වනේ පළවෙනි ධ්‍යානෙට සම්බන්ධ විවිච්ච කාමේහි, විවිච්ච කාමේහි විවිච්ච අකුසලේ. ඒගොල්ලන්ට කාමයක් නැහැ අකුසලක් නැහැ. ඒකෙන් ලෝකෙ තිබුණොත් මේවා
තියෙන්නේ.
කාමවස්තු තිබුණොත් මේ ඕවා
තියෙන්නේ.
කාම භූමිය ඉක්මවුවට පස්සේ රූප කියන්නේ සතර මහා ධාතු විතරයි ඒ කාමවස්තු නැහැ. ඒ සමහර කියන්නේ සතර මහා ධාතු විතරයි තියෙන්නේ. මේ අම්මා තාත්තා දුව පුතා අපි හදාගන්න දේවල්, සල්ලි අපි හදාගන්න දේවල්, ඒ කාමවස්තු. ඉතින් ඒ ක්‍රමයට කාම භූමිය ඉක්මවත හැකි. හැබැයි යන්නේ රූප භූමියට. සතර මහා ධාතුව විතරයි. ඊළඟට සතර මහා ධාතුවත් ඔය අපි හදාගත්තු එකක් කියලා අපි යනවා. සතර මහා ධාතුවත් ඔබතුමිය කියපු විදිහට සංස්කරණයක් කියලා සතර මහා ධාතුවත් අයින් කරලා අරූපාවචරයට
යනවා. අරූපාවචර.
එතකොට අර නාම රූප විතරයි, නම් කරන ස්වරූප නැත්තම් ඒ නාමික එහෙම නැත්තම් සිත විතරයි තියෙන්නේ. දැන් රූප නැහැ. විඥාණයෙන් විතරයි තියෙන්නේ. විඥානේ මවන හීන ටික විතරයි
තියෙන්නේ.
ඒලා රූපාවචර පැත්තට යනවා. ඒක තමයි රූපාවචරය වෙයි එකක් තමයි විඥානාංචය. ඒකත් තව එහාට යනකොට එහෙම එකකුත් නැහැ කියලා විඥානේ කියලා එකකුත් නැහැ කියලා ඔන්න දහමරත් ගලපලා අපි යනවා. විඥානේ කියන එකක් නැහැ. ආ කිසිවක් නැහැනේ ඒතකොට. නත්ති කිංචි. නත්ති කිංචි කියද රූපාවචරය. ඉතින් මේව නිවන වගේ නෙවෙයිද? අද්දැක්කොත්.
නිවන වගේ.
දැන් ඔන්න සිතක් නැතුව හිටියොත් නිවන නෙවෙයිද? ඉතින් ඒකට කියන්නේ නත්ති කිංචි. කිසිවක් නැත. අපි භාවනා කරන්න ගිහින් ඔතනට ප්‍රැක්ටිස් කරනවා නේද? ඕක ලැබුණොත් නිවන වගේ නේද? නිවන තමයි. ඇත්තටම මම මේවා අත්දකලා තියෙන හින්දා කියන්නේ. ඒක කිසිම දුකක් නැහැ. හැබැයි ඒක විමුක්තියක් මිසක් නිවන නෙවෙයි කියන එක මේ ධහම ඇහුම් නැත්තම්, මේ ධහම බුදු කෙනෙක්ගේ ධහම ඇහුම් නැත්තම් දකින්න බෑ. ඒකයි කියන්නේ මේක සද්ධර්මයේ ඇහුනොත් විතරයි, සද්ධර්මයේ ඇහුනොත් විතරයි යෝනිසෝ මනසිකාර. සද්ධර්මයේ ඇහුම් නැත්තම් අපිට නිවනක්, ඒ කියන්නේ සත්‍ය හොයන අය නිවනක් හොයා ගන්නවා ඒකයි. එතනින් එහාට යන්න බෑ සද්ධර්මය හු නැත්තම්. ඒකයි කියන්නේ අර සහම්පති බ්‍රහ්මය ආරාධනා කරනකොට ඔබ වහන්සේ දහම දේශනා නොකොළොත් මේ අවබෝධ කරන්න පුළුවන් සත්‍යවාදී කොටසක් ඉන්නවා මේ ලෝකේ. ඊගොල්ලෝ අපරාධ විනාශ වෙලා යනවා සද්ධර්මය හු නැත්තම්. හරි. මේ බුදු කෙනෙක්ගේ ධහම කියන එක අපි අත්දකින පැත්තේ නෙවෙයි තියෙන්නේ.
නෙමෙයි. කොහෙත්ම නෙමෙයි.
ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි.
නෙමෙයි.
ඔව්. ඒකට බාහිරෙන් ඇහෙන්න මොන සද්දද? ඒ බාහිරෙන් ඇහෙන්න මොන. ඒකයි මේ කල්යාණ මිත්‍රයා නැතුව මේ වෙලේ තනියෙන් කරන්න බෑ, වෙන්නෙත් නෑ. හැබැයි නිවනක් අත්දකි. ඒගොල්ලෝ නිවන කියලා කිව්වේ. ඒක මූලපරියාය සූත්‍රෙදි පෙන්නනවා නිවන කියන මඤ්ඤණාවේ. නිවන කියන මඤ්ඤණාවකට යනවා. නිවන. මේ අපි නිකන් මේ හිතන කල්පනා කරන මට්ටම නෙමෙයි අද්දකින නිවනකට යනවා.
එහෙම.
අද්දකින නිවනකට යනවා. ඒ තමයි විමුක්තිය කියන්නේ. විමුක්තිය අද්දකින. හැබැයි එතන විමුක්තිය තිබුණට අද්දකින කෙනා හැංගෙනවා.
අද්දකින්න
විමුක්තිය ලැබීමක් වෙලා. විමුක්තිය ලැබීමක් වෙන්නේ මට නෙමෙයි, විමුක්තිය ලැබෙන්නේ වෙන කෙනෙකුට නෙමෙයි. මම නෙමෙයි අද්දකින්නේ, ඕගොල්ලෝ නෙමෙයි.
කිසිවක් නැති කියන තමන්ට ලැබුණේ නේද සර්?
ඔව්. මට කිසිම උපාදානයක් නැහැ. මම ලෝකෙට අහු වෙන්නේ නැහැ. මේක ඇත්ත බොරු නෙමෙයි.
බොරු නෙමෙයි.
ඒ තමන්ගේ අද්දකින්න. හැබැයි ඕක බුදුදහමේ උණුසුමවත් ලැබිලා නැහැ.
අන්න ඒකයි සර්. ඒකයි සර්. එතන අන්න එතන තමයි මට ලොකු ගැටලුවක් ආවේ. මොකද අර සර් බාද්දු එකක් ගොඩාක් පැහැදිලි කළා. ඒකේ මේ ඒකත්ම ගොඩක් ඇහුවා. ඒකෙදිත් මේ දැන් මේකේ දැක්ම කියන්නේ ඇත්තට මේක කියන්නේ කතා කරන්න බෑ ඒක ගැන. ඒ කියන්නේ මේක මේ මට හිතුණා ඉතින් පුහුණු කරනකොට කරනකොට එන්නේ එකක්ද දන්නේ නැහැ. එහෙම කියලා තමයි අර මම කිව්ව සරේ ඉන්නේ කියලා.
ඒක පුහුණු කරනකොට එන එකක්. පුහුණු කිරීම හොඳයි. දැක්ම දැක්ම දැන් පුහුණු කරනකොට ඇලීම් ගැටීම් දුරු කරගන්න පුළුවන් නේ.
එහෙම
දැක්ම කියන්නේ එහෙම පුහුණු කිරීමක් නෙමෙයි. අපි දකින එතකොට මේ ලෝභ දේශ වලට නෙමෙයි දැක්මට. අරමුණ පැත්තට නෙමෙයි දැක්මට මේ
කතා.
බුදු කෙනෙක් මේ කෝණයයි වෙනස්
කරන්නේ.
කෝණ. 84000ක් ධර්මස්කන්ධයේ තියෙන කෝණේ වෙනස් කරන්න. එතකොට එක එක කෙනාගේ මානසිකත්වයට ඒ කතා
කරන්නේ.
කෝණේ වෙනස් කරන්න. ලෝකේ වෙනස් කරන්න නෙමෙයි. යාට ලැබෙන දේවල් වෙනස් කරන්න නෙමෙයි. එයාද කියන ඕනේ වෙනස් කරන්න.
ඔව් දැන් ඊට පස්සේ ගෝචරත්වයේ තියෙනවානේ කිව්වනේ සුලිගටින්.
ඔව් ඒ කියන්නේ දැන් පුද්ගල අනුබද්ධව දකින කෝණයකනේ අපි ඉන්නේ.
ඉන්නේ
පුද්ගලයාට ලැබෙන සැප දුකදී අපි නැති කරන්න හදන්නේ.
එහෙම.
ඒ දෙකම දුකයි කියලා දැකලා. එතකොට ඒ පුද්ගලයාට ලැබෙන පුද්ගල අනුබද්ධ පුද්ගල දැන් මෙන්න මේ ආත්ම සංඥාවේ තියෙන වැරද්ද පෙන්න පුද්ගල බව. එතකොට ආත්ම සංඥාවට පහරක් ගහන. එතකොට බුදුදහම අනාත්ම දර්ශනයක් කියන්නේ අර ආත්ම සංඥාවක් යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මට හම්බ වෙන කතන්දරයක් නෙමෙයි ඊට පස්සේ යන්නේ. මේ දුන්නාට පස්සේ යන්නේ මට හම්බ වෙන කතාවක් නෙවෙයි. මම කියන එකට පහරක් වදිනවා. මම කියන එකට පහරක් වැදුනට පස්සේ දැන් ගැළපීම සටහන හැදීම වෙනවද?
නෑනේ. දැන් තමා කියන එකට කවුද ගලපන්නේ? මොකටද ගලපන්නේ? එහෙම කියලා දැන් තමා කියන පහරක් වැදුනොත් අර එතෙන් දිස ඇත්තටම මේ
සටහන ඉවරයි නේද?
සටහන ඉවරයි.
සටහන ඉවරයි කියන්නේ දැන් ඔන්න චංකේ සූත්‍රයට යන. සද්ධාර්මයේ අනුසව ආකාර පරිපාලක දෙකකින් ඥානකන්ති වලට අහු වෙලාද දැන් අහන්නේ?
නෑ අරව සටහන් තියෙන්නේ අර පහෙන් මොකකට හරිනේ. එහෙම
ඒක තමයි. ඒ තියෙනවා කියන්නේ ওই දිට්ඨිය තියෙනකන් නේද?
එහෙම එහෙම.
අන්නේ දිට්ඨියටයි පහර වදින්නේ මේ දහම ඇහෙනකොට.
ඇහෙනකොට.
ඒකයි ඊවයින් ගන්න තාක් කල් මේක ඇහෙන්නේ නැහැ කියන්නේ.
ඇහෙන්නේ නැහැ. ඒක තමයි ඇහෙන්නේ නැහැ කියලානේ සර් කියන්නේ. මොන වෙලින් ඇහෙන්නේ නැහැ කියලානේ අහන්නේ. ඒවත් එක්ක තමයි ඔය මම කිව්වේ මේ දැන් එතන මේ අර ඇත්තටම මහා ගැඹුරක් තියෙනවායි කියලා සෙන්තරම කියන ඇත්තම ඒක නම් ඇත්තම ඇත්ත දැන් ඒ කියන්නේ ඒක අනේ මම ඒක මේ ගැඹුරවත් කොහොම එහෙමවත් හිතාගන්න බෑ සර් ඇත්තටම දැන් අර බුද්ධ සීදු අනුබෝධ කියපු එක හරියටම පැහැදිලි වෙනවා ඒ ඉන්නීම තුල සර් ඒක ඇත්ත
අනේ ඒකයි දැන් ඔන්න දුද්දස්සී කිව්වේ ඇයි දුරණ බෝධ කිව්වේ ඇයි ගම්බිහිර කිව්වේ ඇයි නිපුණ පඬිත වේදනීය දුද්දස්සී දුරණ බෝධ අතක්කාවචර ඇයි ඔය වචන දැම්මේ දැන් ඔබට තේරුමක් නැද්ද මේ නිකන් දාපු වචනද
ඒක තමයි
අස්සලෝමෙන් අස්සලෝමෙට විදින එක ලේසි නේද මේ 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 ඒ බුදුහාමුදුරුවෝ නිකන් මේ අපි බය කරන්න කියනවා නේද? එහෙම. එතකොට දැන් ලෝකේ ඇත්ත කරපු අයට මේක කියන්න පුළුවන්ද? ලෝකයේම රමණීය කරන ලෝකයේම ඇත්ත ලෝකයේ පිළිගත් අයට මේක කියන්න පුළුවන්ද?
බැහැනේ මේක. එතකොට
බැහැ. කියන්නම බෑ. ඔය සටහනට ගලපන තාක්කල් මේක කියන්න බෑ. මම ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති කෙනෙකුට කියන්නේ කොහමද?
ඒ සතහනක් ගැනවත් අපි ඔය අහලා සතහනක් ගැනවත් අපි එහෙම සතහනක් ගැනවත් අදහසක් තිබුණාට දැන් ඇත්තටම සාමාන්‍ය ලෝකයේ මොකුත් සම්තුම ලෝකයක්.
ඔය දැන් බලන්න මට ඒ අදහසක් ආවා. ඇහෙන්නේ නැති කෙනෙකුට කියන්න පුළුවන්ද?
එහෙම.
අන් ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. දැන් එයාට කියන්නේ කොහොමද? කියන්න පුළුවන්ද?
කියන්න බෑ.
මොකද නෙමෙයි පුළුවන්ද?
කියන්න බෑ.
කියන්න බෑ.
කියන්න බෑ.
එන්නේ නැති කෙනෙකුට කියන්න බෑ මිසක් කියන්න පුළුවන් එයාට තේරෙන්නේ නැහැ කියලා කතාව ඒක එයාට අදාළ නැහැ නේ
නෑ නෑ එයා ඉන්නේ වෙනමම එකකනේ.
අනේ ඒතරම් කියන්න බෑනේ.
කියන්න බෑ. ඒ කියන්නේ ඒක වෙහෙසක් පමණයි කියපු එක ඇත්තටම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෙහෙසක් පමණයි කියලානේ.
ඒ කියන්න බැහැයි කියන එක බලන්න මේ. ඒක දැක් ඒතර දැන් අර ඒ අදහසත් එන්නේ නැති ඇයි මේ කියන්න බෑ කියන්න. ඇයි මේ කියන්න බෑ කියන්න. නේද?
එහෙම කිව්වට වැඩක් නෑ කියන ඒ කියන කිව්වට වෙහෙසක් පමණයි කියලා උන්වහන්සේ කියන්නේ නැත්තේ ඒක තමයි.
ඔව් කිව්වට වෙහෙසක් පමණයි නෙමෙයි කියන්න බෑ කියලා කිව්වා. අපි ඒක පිළිගන්න කැමතිත් නෑ. ඒ නිකන් බුදුහාමුදුරන්ට වඩා අර රක්මය දන්නවා වගේ පැත්තකට යනවනේ. එහෙම කන්නේ නෑ. කියන්න බෑ. මේ ලෝකේ ඇත්ත කියලා අරන් කියන්න බෑ. එතකොට තමයි මේ ප්‍රඥා කියන්නේ අර මේ ලෝකයක් කියලා ගත්තු නැති සත්‍යවාදී පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට මේ දහම ඇහුනේ නැත්නම් ඒගොල්ලෝ විනාශ වෙලා යනවා.
එහෙමයි.
මේ අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා ඒගොල්ලන්ට මේ. ඒතකොට බුදුහාඳුර හැමෝටම කියන්න ගියේ නැහැ. අර වගේ අය තෝර තෝර හොයාගෙන ගියා ගව් ගණන් හොයාගෙන ගියා. මේක අහන්න පුළුවන්. ඒගොල්ලන්ට දැන් සත්‍යවාදීකම තියෙන අයයි
කියන්නේ. අර සුප්‍රබුද්ධ කුට්ටි ඒ වගේ අයට යා විතරනේ හිතන මේක කරේ.
අන්න දැන් ඒ ඒගොල්ල එනකන් දැන් අර 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 තේසකාර දියණිය එනකන් කිව්වේ නැහැ. අනිත් පිරිස හිටියට. ඒ අවබෝධ කරන්න පුළුවන් කෙනාටයි
කියන්නේ.
ඉතින් අනිත් අය අවබෝධ කළාද? යානේ අවබෝධ. ඉතින් බලන්න දැන් ඔබතුමිය කියන්න ඔය ඔතෙන්ට එනවා කියන එක හරි හොඳයි. මොකද ඒ ඇහෙන්න සුදුසුකම ලැබෙන්නේ. දැන් පේනවාද බුදු කෙනෙක් කියන්නේ අපට තෝරගන්න එකක් නෙවෙයි, අපේ දෘෂ්ටිය වෙනස් කරන එකක්, කෝණය වෙනස් කරන එකක්. මේ දිට්ඨියටයි කතා
කරන්නේ.
සක්කාය දිට්ඨිය දුරු වීම තමයි මාර්ගයට වැටීම කියන්නේ. දිට්ඨිය වෙනස් වෙනවා, කෝණය වෙනස් වෙනවා, අපි දකින විදිය වෙනස් වෙනවා. අපි දකින විදිහ කියපු ගමන් අපිට හිතෙන්නේ මේ තියෙන විදිහ නැතුව තව එකක් අපිට හම්බ වෙනවා කියලා. අපිට හම්බ වෙනවා නෙවෙයි, අපි කියන එකට පහරක් වදින. මා කියන එකට
හම්බ වෙන්න නෙමෙයි.
ඔව්. මා කියන එකට පහරක් වදින අන්න එහෙම දැක්මකට එන. දැන් අපි තාම ඉන්නේ තමා කියන එකට මේ ඇහෙන දේ ගලප ගන්න කෝණ එක.
එහෙමනේ ගලපගන්නේ එකමනේ දැන්ටත් ඇත්තටම සේ තේරෙනවා රෝමිය කියන්නේ කිම් ගල්ප ගැනීමක් නේ බැලුවම
අන්න
මොකද ගලපිනවා
අපි තේරුම් ගන්න
නේද
සර්.
ඔව්
සර්. දැන් තෙන්ද මම ගොඩක් සම්බන්ධයෙන් සර් එදා මට කිව්වනේ අර ගෝචරත්වයෙන් දිට්ඨියට ඇවිල්ලා ඒක මං විමසක ඒ වගේන එක කරද්දී මේ මහා හත්තිපදෝපම සූත්‍රය අහන්න දැන් කියලා කිව්වනේ.
ඔව්.
එතකොට දැන් ඔය සර් ඒකයි මම මෙතනටම සම්බන්ධ වුණේ. දැන් ඔය දැන් සර් ඉස්සෙල්ලා කියපු ටිකම තමයි මට ඒකේ ඒක හදින් දැනුනේ. ඒ කියන්නේ එතනදී කියන්නේ ඒකේ සාම්කාංශික දේශනාවලත් තිබ්බා, වෙනම හත්තිපදෝපම සූත්‍රයකුත් හම්බුණා අනුමදසි හාමුදුරන්ගේ. ඒක මම ඇහැව්වා. එතකොට දැන් සර් ඉස්සෙල්ලා අර කියපු ටික මට ඒකේ දැනුනේ ඔය ටික හුඟක්ම. ඒ කියන්නේ අර සිදුවෙන දැන් සිදුවෙන සිද්දවිල්ල සිද්දවෙන සිද්ධිය මිසක් වේ අර විඳවන විඳිල්ල නෙමෙයි බුදුන් වහන්සේ පෙන්වන්නේ යෙදීමේ ස්වභාවය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හොයන්න කියන එක. එතකොට තමයි අර ඒතර මේ මම කියන කෙනාට එහෙම හොයද්දී මම එතකොට අර පුජ්‍යලිකත්වයේ අයින් වෙනවා වගේ මම කියන කෙනාට මේ ලොකු වටිනාකමක් එන්නේ නැහැ කියලා කියනවා. මේ එතන ඒ වගේ දැන් අර මේ විඳින විඳවිල්ල වගේ කිව්වහම පුජ්‍යලිකත්වයක් නේ අර දැන් සර් ඉස්සෙල්ලා කිව්වේ. එතකොට එහෙම නෙමෙයි අර මේ මේ මේකේ ස්වභාවය යෙදී මේ ස්වභාවය පැත්තට පංච උපාදානස්කන්ධය කියන එක එතන අදහස් කළේ. මේ එතකොට එතෙන්ට යෙදුනහම මම කියන කෙනා නෑ නෙවෙයි. එතකොට තමාමනේ ඒ නට අර වටිනාකම අර වගේ වටිනාකමක් යෙදෙන්නේ නැහැ. ඒ සෙවින සෙවිල්ල තුල කියලා එහෙම පැහැදිලි වෙනවා මට. එතනදී ගොඩක් අර මේ දැනුනේ අර ගැළපිල්ල එහෙම වෙන්න ඉඩක්ම නැහැ. ඒ දේශනාව අහගෙන ඉදින් ගැළපීම කියන එක එන්නේ නැහැ. එන්න ඉඩක්ම නැති වෙනවා. එතනදී ගොඩක් අර පැහැදිලි කළා ඔබ පැහැදිලි වෙනවා. දැන් මට දැනෙන විදිහක් තියෙන්න ඕන නේ එතන. එතකොට අර අර දැන ගැනීමක කතාවක් කියෙදෙන්නේ නැත්නම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධෙම එහෙම කිය එතන අදහස් කරන්නේ මේ ආර්ය සත්‍ය. ඒ කියන්නේ ආර්ය සත්‍යක ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඔක්කොම එතෙන්ට අර කැටි වෙනවා කියන කතාවත් එතන එනවා. එතකොට එහෙම නැත්නම් අපට විමසන්න දෙයක් නැති වෙනවනේ කියන කතාව එහෙම ඒක පැහැදිලි වෙනවා එතන හොඳට. එතන එහෙම තමයි මට ඒක දැනුනේ. ඒ කියන්නේ දැන් කෙනෙක් ඉඳලා එපැයි මේ විමසන්න කියන කතාව තියෙනවා. ඒ කියන්නේ ස්වરૂපයක් වෙන් තියෙන්න ඕනනේ මේ විමසන්න නම්. ඒ කියන්නේ විචක්ෂණේට යෙදෙන්න, ඒ කියන්නේ ප්‍රඥාව හැසිරවන්න වගේ කතාවක් එතන කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවක් මතුවෙන්න නම් ඒ විචක්ෂණේට යෙදෙන්න අර ප්‍රායෝගිකත්වයේදී අර විඳි පෞද්ගලික කතාන්දරයක් නෙවෙයි අර මේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් සිදු මේ අර සිදුවෙන සිද්ධියේ ස්වභාවය ගණ්ඩ කියන එක තමයි මට දැනුනේ කියද්දී සර්. එතනදී අර ඉස්සෙල්ලා අර මිස් ඇහුවා වගේ අර විඥානීය ප්‍රඥාව ගැන කතාවකුත් එතන ගොඩක් පැහැදිලි කරන වෙලාවක් තියෙනවා. අර ප්‍රඥාවයි විඥානයයි වෙන් කරන්න බෑ කියලා. එතකොට ප්‍රඥාවට කේවලිත්වයක් දුන්නා නම් ඒ ප්‍රඥාව පණවන්නත් බෑ කියලා. එතකොට ඒ දෙකේකට සම්බන්ධයක් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. එතකොට එතනදී අර මේ ප්‍රඥාව නාම රූපේ, හැබැයි උනාට විඥාණයට ගෝචර ඒ දෙක සම්බන්ධ වෙන්නේ නාම රූපේනේ. ඒ උනාට ප්‍රඥාව කියන එක නාම රූපේකුත් නෙමෙයි. එතනදී විග්‍රහයක් යනවා මේ ඒ කියන්නේ විඥානයේ කතාවක් නැත්තම් ප්‍රඥාවෙට කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ කියලා. හැබැයි විඥානේ පිරිසිඳ දැකීම තමයි ප්‍රඥාවේ භාවිතය කියලා. එතකොට ඒ දෙකේ සම්බන්ධය දක්වන්නේ එහෙමයි සර්. එතකොට අර ඉස්සෙල්ලා මිස්සහපු කතාවටත් එතනට ඒ මහන්නිදාන සූත්‍රයේම තමයි සර් ඔය ඉස්සෙල්ලා කතා කළේ. මට ඒකයි මම මෙතෙන්ටම සම්බන්ධ වුනේ. ඔන්න ඔහුම මන්ටම කතාද. එතකොට මට දැනුණ ආකාරය තමයි එතන ඔය කියන්නේ මං ඉදිරිපත් කළේ. මේ එතකොට අර අනුගත වීම කියන එක ටික ටික මට දැනෙන්න ගත්තා.
හරියට හරි. දැන් මේ කියන්නේ මේ අනුගත වීම පැත්තට තමයි අපි
ඔව් මට පස්සේ තමයි ඒක ඒ වෙලාවේ තේරුන්නේ. පස්සේ ආයි විමසද්දී අහතින් මට ඒක ටිකක් දැනෙන්න ගත්තා.
ඔව්
දැන් එතන මම සර්ට කිව්වානේ අර මම හිර වුණා කියලා. ඒ වෙලාවේදී මං හුඟක් එක එක සර් කියපු අර එතරම් කඥණීය සූත්‍රයේ සර් කිව්වානේ අර රෝණම්පි සංජානාති දැන් ඔය සංඥාව නෙමේ ඇත්තටම සංඥාව කියන්නේ සංජානනය ක්‍රියාව. ඒ ක්‍රියාවට ඈඳගෙන ඉන්නේ අපි ලුණු දැනගන්න ලුණු ඈඹුල් අර ඒ වගේවා. එතකොට සර් තම කිව්වා වින්දනය ගැන
අතන දැන් ඔබතුමී කියන එක තේරෙන්නේ නැහැ. හින්ද ඔය එතන අඳුනගත්ත දේ නෙමෙයි අඳුනන ක්‍රියා. ලුණු රසට නෙමෙයි ලුණු රස දැනගැනීම කියන්නේ මොකක්ද? සංඥානාති කියන එක මොකක්ද?
සංඥානාති.
ඔව් සංඥාව නෙවෙයි.
ක්‍රියාව. එහෙමයි සර්. ඒකෙදි දැන් සර් කිව්වනේ දෙනේ වින්දනේ ගැන සර් කිව්වනේ. එතකොට වින්දනේ සැප දුක අදුක්කම සුඛ කියලා කවුද බෙදන්නේ? මම ඕක ඊට පස්සේ මගේ හිර වෙනාට පස්සේ මම ඕක හරියට කල්පනා කළා. දැන් සර් එනේ කවුද බෙදන්නේ? බෙදන්නේ ඉන්න මේ පුද්ගලයා. පුද්ගලයා තමයි පුද්ගලයාට සාපේක්ෂයි සැප දුක අදුක්කම සුඛ ඒවා බෙදන්නේ. පුද්ගලයා නැත්තම් බෙදන්න කෙනෙක් නැහැ. ක්‍රියාව ක්‍රියාව විදිහට දැක්කොත් බෙදන්න කෙනින් නැහැ කියලා. ඔන්න උතනත් මං හරියට කල්පනා කළා සර්. ඒ ඔය ප්‍රශ්නේ මිදෙන්න ඒ ප්‍රශ්නේ
උතනත් ඒ මහනිදාන සූත්‍රෙත් ඔන්න ඕකත් පැහැදිලි කරනවා. එතකොට අර සැප දුක අදුක්කම සුඛ කියනකොට අපි ඒකත් එක්තරා දෙයක් විදිහට සැලකනවා කියලා. ඒ වුණාට ඒකෙම නෙමෙයි. අදුක්කම සුඛ කියන්නේ අර දෙක තොර මේ ඒක ඒ දෙක ඒක තොර වීම වගේ අන්න එහෙම එහෙම තන එහෙම වුණාම අර දෙකත් අර අන්ත දෙකත් නිකම්ම ඒ මේ නැති වෙනවා කියන එකද මන් දන්නේ ඒකේ තේරුම මට අන්න එතනත් ඒක තියෙනවා. හරි හරි ලස්සනයි මේ මිසෙක් මතු කරපු හින්දා මං කිව්වේ. එතන හරි ලස්සනයි අපි කවදාවත් අන්න ඒක තමයි මට තේරුණේ අනුගත කියලා අර ගැළපෙනේව දාන්නේ කියලා මට තේරුණා. එතන ඒ කියන්නේ කවදාකත් අහලත් නැහැ. අන්න දැන් ඒක තමයි ඇහෙන්නේ කියන එක තමයි මට තේරුණේ ඒ වගේ දේවල් වලින්. ඒක හරි වටිනවා එතන සර්.
ඔබතුමියට ඒව ඒ සූත්‍ර සාකච්ඡා අහපු ඒවා දාන්න පුළුවන් ගෲප් එකට.
හා හා එක තමයි එක.
ඒ මං කිව්වේ දැන් මේ හදන්නේ ඇහෙන්න සුදුසුකම
මිස. ඔව් සර් ඒක හරි.
මේ මම කතා කරන්නේ. ඔව්. අපිට මේ සුදුසුකම එනකොට තමයි ඔන්න ඇහෙන්න පටන් ගන්න. ඇහෙන්න පටන් ගන්නවා කියන එකේ තියෙන්නේ අර ගලපනවා නෙමෙයි යොමු වෙනවා.
එහෙමයි සර්. ඒක දැන් ඒක මට අර සර් උච්චර කාල කිව්වට දැනුනේ නැහැනි. නිකන් පාඩමක් අහගත්තා වගේනේ.
එතකොට තේරෙයි අර
දැන් දැනෙනවා ඒක මොකද්ද කියන එක.
එන්න බලන්න කිව්වේ ඇයි? ඒහි පස්සිකයි කිව්වේ ඇයි? එන්න බලන්න. ගලපන්න නෙමෙයි. ගලපන්න බලන්න නෙමෙයි. එන්න බලන්න. ඒහි පස්සික ගුණය. ඒ දහමේ එහෙම එකක්. එතන අන්න බලන්න අන්ත අපි අන්තවලමයි ඉන්නේ. අන්තවලමයි ඉන්නේ කියන එක තේරෙයි. ඔය ගැළපීම කරන්නේ අන්ත නිසා.
එහෙමයි සර්.
අන්ත ඉතුරු වීමමයි ගැළපීම කියන්නේ. එහෙමයි. දැන් ඒක උදාහරණයක් ගත්තොත් බලන්න අපට පේන දේ. අපි කෝපයක් තියෙනවා නැත්තම් මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා කියන එකේදී අපි දැන් ওই තර්කෙන් ගිහින් ගැලපුවා කියන එකේ ඉන්නවා. ඒ වුණාට මේ අදහස තේරෙන්නේ නැහැ මේ අන්ත කියන්නේ. දැන් අරමුණ පැත්තේ ඉඳන් නේද කතා කරන්නේ? අරමුණේ බැසගෙන නේද අපේ සෙවීම තියෙනවා.
ඒ සූත්‍රයෙන් ඒක සම්පූර්ණයෙන්ම ඒක ගැන හොඳටම කියවෙනවා සර්. ඒ පැත්ත. ඒක මට කිව්ව හින්දායි මම ඇහුවේ. ඒක හරි ලොකු මට ලොකු නිකන් වෙනසක් දැනෙන එකක්.
හරි හරි. දැන් ඔබතුමිය පොඩ්ඩක් දැන් අපි අරමුණ පැත්තට යොමු වෙලා හොයන ගතිය නේද අපි තියෙන්නේ? දැන් මොකක් හරි කියපු ගමන් කෝපය කියපු ගමන් ස්වාමීන් වහන්සේ කියපු ගමන් ස්වාමීන් වහන්සේ බණ කියන ඉස්සර කෝපයක් තියෙනවා. දැන් අපි විමසන්න හදන්නෙම ඔන්න ඔය අරමුණට ඒකට ලං වෙලා නේද? මේ ඒ කියන්නේ අපි හොයන්න යන්නේ පොඩ්ඩක් කතා නොකර ඉන්න මයික් මියුට් කරගන්න. දැන් අපි මේ කතා කරන්නේ අරමුණට ලං වෙලා. කියන්නේ කෝපය පැත්තෙන් හිතන්නේ. ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් හිතන්නේ. ඒ කියන්නේ අපට ඕන දැන් මේ කෝපය ඇත්තද බොරුද කියලා හොයන්න. මේ ස්වාමීන් වහන්සේ කියලා ලැබෙන එක ඇත්තද බොරුද කියලා හොයන්න. අපි අත්දකින එකක්නේ. කෝපය අපි අත්දකිනවා ස්වාමීන් වහන්සේ අර වාඩිලා ඉන්නේ අපි බණ කියලා අත්දකින. දැන් ඔය අත්දැකීමට ලං වෙලා හොයන විදිහ තමයි මේ ලෝකයා හොයන කෝණේ. දැන් මුලින්ම අපි ඉන්නේ මොකේද මේක ඇත්ත කියන එක. නැත්තම් හොයන්න දෙයක් නැහැ. මේ ලැබුණ හින්දානේ හොයන්න. දැන් හොයලා හොයලා අපි එන මත බලන්න. දැන් කෝපේ එළියේ තියෙන එකක් නෙමෙයි මේ දැකීමයි. හිතෙන් සකස් කරගත්තු එකක් කියලා තැනකට එනවනේ. මේ හිතෙන් සකස් කරගත්තේ මොකද්ද? කෝපය. එළිය නැත්තේ මොකද්ද? කෝපය. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කෝපය කියන එකෙන් පටන් අරන් කෝපය නැහැ. එහෙම නැත්නම් කෝපය බොරුයි. නැති දෙයක් නවා ගත්තා. අනනොතිබීම හටගත්තා කියලා දහමටත් ගලපනවා දැන්. අහුත්වා සම්බුද්ධං කියලා. දැන් බලන්න අපේ අරමුණට ලං වෙලා කරන විමසීම දැන් දහමට ගලපනවා. ඒ කියන්නේ ඒකේ මේ කරන්නේ මොකද්ද? දහම අපේ සතහනට ගලපනවා. දැන් මට තේරෙනවා මේ කියපු එක. එහෙම නැත්නම් ඒක කෝපය කියන්නේ හිතෙන් හදපු එකක්. එහෙම නැත්නම් ඕක පෙර ඇසුරක්. අපේ තියෙන සංකල්ප ගොඩක් සකස් කරපු දෙයක්. දැන් මම මේ කියන්නේ අපේ සංකාරයක්. නාම රූපය අපි දන්න දහම් වචන ඔක්කොටම මේක ගලපනවා. අනිත්‍ය දෙයක් ඔය ලැබෙන්නේ නැති එකටයි අනිත්‍ය කියන්නේ. කෝපය කියලා තිබුණට ඔහොම එක ලැබෙන්නේ නැහැ, ලං වෙන්න බෑ. ලං වෙන්න බෑ කියලාත් ගලපනවා. ලං වෙන්න බෑ, අල්ල ගන්න බෑ, උපය උපාදාන කරන්න බෑ. ලං වෙන්න බෑනේ. ඊළඟට ඒක බැස ගන්න බෑ, විනිබද්ද වෙන්න බෑ කියලා ඒ වචන ටිකටත් ගලපනවා. දැන් මෙතන අපිට පේන්නේ මේ අරමුණට ලං වෙලා විමසනවා කියලා. ඔය කතාව කොම ඉන්නේ දැන් දහමේ නාමෙන් අපිට ඉන්නේ. එහෙනම් මෙතන හරි වැදගත් තැනක් සියුම් තැනක්. දහමේ නාමෙන් අපිට ඉන්නේ අරමුණට ලං වෙලා කරන කතාවක් නේද? අරමුණේ බැසගෙන කරන කතාවක් නේද? අරමුණ ගැන කතාවක් නේද? දැන් අරමුණ ගැන හිතන්න බැයිද? කතා කරන්න බැයිද? ඕක මෙහෙමයි කියලා කියන්න බැයිද? දැන් දහම වැටහිලා නැද්ද? දැන් අතන සියුම් පැත්ත බලන්න ලැබීමක් වෙලා නැද්ද? බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා ලැබිලා නැද්ද? ඉතින් මෙන්න මේකට කියන ගලපනවා කියලා. සද්දාරුචි අනුස්සව ආකාර පරිවිතක්ක දික්ටි නිඥානක්කන්. ඔන්න ඔය ගැළපීම කරන තාක්කල් අපිට හිතෙනවා දහම තේරුණා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නවා මගඵල ලබනවා කියන එක නේතන්ටානම් ඉච්චෙත් වෙන්නෙම නැහැ. කෙනෙක් පෙන්නන අර්ථය ඇහිලම නැහැ. ඕනේ වෙනස් වෙලා නැහැ. දැන් බලන්න අපි ඌවා එක එක කර කර අපි පරණ එක වැරදි මේ අලුත් එක මේකයි කියලා අර අපේ සටහන අප්ඩේට් කර ගැනීම නිවේද කරලා තියෙනවා. ඒක තමයි තාමත් කරන්නේ ගොඩක් අය. මෙන්න මේක කරනකම් දහම ඇහෙන්නේ නැහැ. ඇහෙන්න සුදුසුකමවත් නැහැ. ඔන්න ඔතන හොඳට අහගෙන හිටියනම් තේයි මේ ගෝචරත්වය එක්ක නේද අපි සෙල්ලම් කරන්නේ. සක්කාය එක්කද සක්කායට ලැබුණ දේ එක්කද? සකීයත්වය එක්කද සකීයත්වයට ලැබුණ දේ එක්කද? සුඛීයත්වයට ලැබුණ දෙයට නේද මේ දහම ගලපන්නේ? බුදු කෙනෙක් පහළ වෙන්නේ සුඛීය සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරනවා. ඔය අපි කරන්නේ දහම ගලප ගලප අන්න තීර්ථක කරපු එක. යන්නේ දහම ඇහිලම නැහැ, ඇහෙන්න සුදුසුකමවත් නැහැ. බුදුහාමුදුරෝ සක්කාය ගැන පෙන්නනවා. අපි සක්කායට ලැබුණ දෙයට ඊ දහම ගෙනහැලා ගලපනවා. දැන් කෝපය කියන්නේ සක්කායද සක්කායට ලැබුණ දෙයද? ලැබුණ දෙය. ස්වාමීන් වහන්සේ කියන්නේ සක්කායද සක්කායට ලැබුණ දෙය. ලැබුණ දෙය. ගෝචරත්වයෙන්. ඉතින් කොහොමද සක්කායවත් සක්කාය දිට්ඨියවත් කැඩෙන්නේ? ඕක අර ඒක ඒක හැප කියන එක යන්න පුළුවන් උපරිමේ ඕක බොරුයි කියන එක. සාස්සතෙන් උච්චේදෙට. ඉතින් ඔය දෙක නේද අතන්තය අසුරු වීමයි නැතන්තය අසුරු වීමයි කියන්නේ. අත්ිතංචය නත්ිතංච. ඕකට නේද ලෝකයා කියන්නේ සත්‍යයක් කියන්නේ ලෝකයා. යේ බුහියේන ලෝකෝ. ඒගොල්ලෝ අසුරු කරන්නේ අත්ිතංචය නත්ිතංච. මුලින් ඇත කියලා කෝප්පේ ගත්තා. දැන් කෝප්පේ බොරුයි කියලා ඔක හිතෙන් හදාගත්ත එකක් නැති දෙයක් පහළ වුණ එකක් පෙරණිතේම හටගත්ත දෙයක් අනිත්‍ය දෙයක් කියලා ඔය තව ලැබීමක් වෙලා නේද? ඒත් මේ යන්නේ අරමුණ නැති කිරීමේ අරමුණ එක්ක දුක වෙනවා කියන දැක්ම තියෙනවා. ඒගොල්ලෝ සත්‍යවාදී යම් කිසි මට්ටමකට. හැබැයි අරමුණේ දුක තියෙනවා කියන තැන ඉඳන් අරමුණ නැති කරඩ යන්නේ. දැන් තේරෙනවා නේද? එක්කෝ විඥානවාදයට යයි, එක්කෝ අරූපාවචර ධානවලට යයි, එක්කෝ අසඤ්ඤතලයට යයි. දුක නැති කරයි, දුකෙන් විමුක්තියක් ලබයි. හැබැයි සක්කාය එහෙමමයි නේද? තමා භව එහෙමමයි නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තමා ගැනද තමාගේ ගෝචරත්වය ගැන. ඔන්න අපිට ඇහෙන්නේ නැත්තේ ඇයි? ගෝචරත්වයට ගලපන තාක්කල් අපි කරන්නේ අපේ සතහනට ගලපීමක්. ගලප ගන්න ලැබීමක් වෙනවා. දහම මේකයි කියලා ලැබීමක් වෙනවා. බුදුහාමුදුරෝ කිවි මේකයි කියලා ලැබීමක් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ලැබීමක් වෙන්න නෙමෙයි, ඊතර වෙන්න. නිවෙන්න. අපි කරන්නේ ඊතර වෙන නිවෙන මාර්ගයට යොමු වෙනවා නෙමෙයි. තව ඒක තේරුම් ගන්න ලැබීමක් වෙන්න. අර මම තර කරනවා සක්කාය තර කිරීමේ මාර්ගය. බුදු කෙනෙක් පෙන්වන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට එන්න. මේ කෝණේ වෙනස් කරන්න. දෙ ඒකට එන්න නම් ගෝචරත්වයේද දකින්න ඕන සක්කායද? ගෝචරත්වයේද දකින්න ඕන සකීයත්වයේද? සකීයත්වයට දෙයක් ලැබෙනකොට ලැබුණ දෙයද බලන්න ඕන සකීයත්වයේද? දැන් පේනවාද ඔය ફોකස් එක යොමු වෙන්න ඕන සක්කායට කියලා සකීයත්වයට කියලා. අපි යොමු කරලම තියන්නේ සොකීයත්වයට ලැබෙන දේවල් වලට. ඉතින් මේ සක්කාය දකින එක අසලෝමෙන් අසලෝමිට විදිනවට වඩා අමාරුයි කියන්නේ නිකම්ද? මෙච්චර කල් කරලා තියෙන්නේ අනිත් පැත්ත නේද? ඒ ඔය කතාව නම් මර අද්දුවේ සාකච්ඡායේදී සක්කාය සූත්‍රය කියන එකේ සිංහල එක මම හිතන්නේ මම දැම්මා බලන්න ඒකේ තමා කියන එකයි තමාගේ සමුදයයි තමාගේ නිරෝධයයි තමා නිරෝධ කරන ප්‍රතිපදාවයි දේශනා කරන සක්කාය සූත්‍රය. يعني සක්කායයි සක්කාය සමුදයයි සක්කාය නිරෝධයයි සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවයි මේවා කියලා තියෙන ඒවා. අපි යෝක කී කියා ආයේ මට ලැබුණ එකකට මේ දහම කළා. ගෝචරත්වය. මට ලැබෙන දෙයකට කොච්චර ගැලපුවත් මාව හෙල්ලෙයිද? මට පහරක් වදියද? සක්කායට පහරක් වදියද? සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට යොමු වෙයිද? එන්න මෙතන හොඳට බලන්න. එතකොට තමයි මේ දහම ඇහෙන සුදුසුකම ලැබෙන්නේ. සකීයත්වය ගැන කියන්නේ සක්කාය ගැන කියන්නේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට යොමු කරන්නයි දහම දේශනා කරන්නේ. ඔන්න ඔය කෝණේ වෙනස් වෙන දවසට සක්කාය දිට්ඨියට පහරක් වදිනවා. සක්කාය දිට්ඨිය දුර වෙනවා. සක්කායට ලැබෙන දෙයකට ගලපන තාක්කල් තමන්ම බලන්නකො සක්කාය දිට්ඨිය දුර වෙයිද? දහම ඇහෙයිද? දහමේ උණුසුමවත් ලැබෙයිද? දැන් ඔන්න උත්තනින් මේ දිට්ඨියටයි බුදු කෙනෙක් කතා කරන්නේ. දිට්ඨියටයි පහරවදී. මේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කතා කරන අතරේ මම මේ සක්කාය සූත්‍රයයි සක්කාය දිට්ඨි සූත්‍රයයි කියලා දෙකක් තියෙනවා. ඔකෝ යන්න මේ මේකට ගියාම මට මේ සංයුත්තනිකයි දිට්ඨි වර්ගය කියන එක හම්බ වුණා. ඉතින් ඒකේ බලන්න මේ දිට්ඨි වර්ගය කියන එකේ සූත්‍ර ටිකේ නම් ටික බලන්න. දිට්ඨි වර්ගය පළවෙනි සූත්‍රය තමයි අජ්ජත්ත සුත්ත. ඒත් මේ 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 අජ්ජත්තය කියන එක ගැනයි බුදු කෙනෙක් කතා කරන්නේ. අජ්ජත්තය කියන එක තේරුම් ගන්න මේ සක්කාය කියන අජ්ජත්ත. අජ්ජත්තේ බැස ගැනීම කියලා එහෙම අපි කතා කරලා තියෙනවා. අජ්ජත්ත සම්තිත්ත එහෙම. ඒත් අජ්ජත්ත සම්තිත්ත වෙන්න නම් මේ අජ්ජත්තය. අජ්ජත්තය ගැන කතා කරන්න. ඒතං මම සූත්‍රය බලන්න. ඒතං මම සූත්‍රය කියන්නේ මගේ කියන එක කියදෙන හැටි. සෝ අත්තා සූත්‍රය. අත්ත කියන එක ගැන කොච්චර කතා කරනවා. අත්ත කියන්නේ මොකද්ද? කය දිට්ඨියනේ අපල සක්කායනේ. නෝච මේසියා සූත්‍රය. නෝචසන් නෝච මේසියා කිය කිය අපි කියන්නේ. ඔන්න නෝච මේසියා සූත්‍රය. ඊළඟට මිච්ඡාදික්ටි සූත්‍රය. දැන් ඔතනට දකින්නකන් ඉන්නේ මිච්ඡාදික්ටියේ නෙවෙයිද? සම්මාදික්ටියට කොහොම එන්නද? මේ සම්මාදික්ටිය කියන්නේ ඊතර වෙන සම්මාදික්ටිය ලෝකයට ආйти සම්මාදික්ටිය. ඒකට මේ මිච්ඡාදික්ටි සූත්‍රය. ඊළඟට තියෙනවා සක්කාය දික්ටි සූත්‍රය. දැන් මං හෙව්වේ ඒක. සක්කාය දික්ටි කියන එක මොකක්ද? සක්කාය දික්ටි සූත්‍රය. ඊළඟට අත්තානු දික්ටි සූත්‍රය. අභිනිවේශ සූත්‍රය. දැන් මං කිව්වේ අභිනිවේශ කියන එකට බැස ගැනීම වෙන්නේ මොකද්ද? තාම ඇහෙන්නේ නැහනේ. අපි අර ගේ රූපේ බැසගෙනනේ කතා කරන්න හදන්නේ. අභිනිවේශ සූත්‍රය. ඊට ද්විතීයි අභිනිවේශ සූත්‍රය. දහවෙනි එක තමයි අපි ගොඩක් සැරයක් කතා කරලා තියෙන ආනන්ද සූත්‍රය. බලන්න මේ දික්ටි වර්ගයට දාලා තියෙන්නේ ඇයි මේ කියලා. දැන් තේරෙයි. දැන් එතකොට මේ අපිට එක සූත්‍රයක්වත් තේරෙන්නේ නැතුව මේ 10ක් කොහමද දිට්ඨිය ගැන කතා කරන්නේ කියලා හිතේ. එතකොට දිට්ඨියට පහර දෙන්න නේද මේ දහම් දේශනා කරන්නේ. අපි දිට්ඨිය පැත්තක තියලා දිට්ඨියට කියන්නේ මාව පැත්තක තියලා මට තමාව පැත්තක තියලා අර තමාට ලැබුණ දේ ගැනයි මේ කියන්නේ කියලා ගලපන. ඉතින් දහම ඇහුණොත්ද පුදුම වෙන්න ඕන, ඇහෙන්නේ නැති වුණොත්? ඇහුණොත් තමයි පුදුම වෙන්න ඕන. දිට්ඨිය ගැන කතා කරද්දී අපි දිට්ඨියට ලැබෙන දේවල් වලට ගලප ගලපයි. මං ගැන කියද්දී මට මං අත්දැකපු දේවල් වලට ගලප ගලපයි. මං අත්දැකපු දේවල් වලට ගලපන තාක්කල් මේ දහම ඇහෙයිද ඇහෙන සුදුසුකම ඇති? අර සටහන අප්ඩේට් කර කර ඉන්නා නේද? ගලප ගලපා ඉන්නා නේද? එතකොට බලන්න ඔන්න ඔය ගැළපීම. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක දෙක්ක නිඥානක් අන්ති වල ඉන්න තාක්කල් දහම ඇහෙන්නේ නැහැ. ඇහෙන සුදුසුකම. මේ මේ කෝණය වෙනස් වෙන්නයි දහම පෙන්නා. හොඳ මේ මේ හිතන අයටයි අනිත් කොටම මේ කිව්වේ. මම එතනින් ගොඩාක් විමසා. තෙරුවන් සරණයි. මම අහන්න තියෙනවා. තෙරුවන්
සරණයි. සර් එතන දික්ටි වර්ගය කියන එක සම්පූර්ණයෙන්ම ඒ දැන් සර් 10ක් කිව්වනේ. ඒ ඔක්කොම මේ සක්කාය දික්ටිය සම්බන්ධයෙන් තියෙන ඒව නේද? එහෙමද සර්? ඉතින් බලන්ද කියන්නේ එකින් එක අරගෙන එමින් කියවන්න ඕන සර් දාපු එකක් සක්කාය සූත්‍රය කියන එක මම අසලා දාපු ටික මම කියෙව්වා. ඒකේ දිට්ටි වර්ගයේ තියෙන ඔක්කොම ටික සක්කාය දිට්ටිය සම්බන්ධයෙන් ඒකේ එකකින් එක අරගෙන අපිට පුළුවන් විදිහට කියවන්න ඕනේ නේද සර්?
ඔව් බලන්න මම තමන් අපි මේ හොයන විදිහේ වැරද්දක් තියෙනවා නේද කියන පැත්ත බලන්න.
එහෙමයි සර්, අපි ගෝචරත්වයේ පැත්තටම දිගටම ගිහින් තියෙනවා. ගෝචරත්වයේ දිගෙම තමයි දැන් අර සර් කියනකොට ඒක පැහැදිලි වුණේ මම බාහිරයෙන්ම තමයි මේවා කරලා තියෙන්නේ සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.
තෙරුවන් සරණයි ડોક્ટર රවි. තෙරුවන් සරණයි. මම තවදුරටත් විමසුවා කලින් නවත්තපු සැන මම පොඩි සාරාංශයක් කියලා පටන් ගන්නම්. එතකොට මම ඇත්තටම විමසන්නේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා එක. එතකොට එදා මම කිව්වා මගේ අත්දැකීම තුළින් විමසනකොට මෙන්න මේ වගේ කාරණා ටිකක් මතු වුණා. ඒ මතුවීම් ඔස්සේ කියන්නේ නැතුව දැන් මෙතන මම බැලුවේ අත්තතෝ සමනුපස්සති කෙනෙක්. රූපං අත්තතෝ සමනුපස්සති. ඒ වගේ අර හතර විදියකටම කියනවනේ. රූපය ආත්මය කරගන්නවා, ආත්මය රූපවත් කියලා කරගන්නවා, ආත්මයේ රූපය තියෙනවා කියලා කියනවා, ඊට පස්සේ රූපයේ ආත්මයද, ඔය හතර විදියටම මම මේ රූපේ විතරයි ගන්නෙ. ඔන්න ඔය විදියට යනකොට ඕක ගැන හොඳට කල්පනා කරනකොට මට නිකමට කල්පනා වුණා ඔය මේ මන් දන්න රූපේ නෙමෙයි කියන්නේ කියලා. ඉතින් මං එතන පොඩ්ඩක් ඉමිදිලා වගේ බැලුවා. එතකොට මට හම්බ වෙන්න පටන් ගත්තා ඔය රුප්පණය ගැනයි කතා කරන්නේ. අනිත් ඒවත් ඒ විදියටම තමයි. ඊට පස්සේ මං ඔතන ඉන්නේ නැතුව අල්වා ගැනීම කියන්නේ මොකද්ද කියලා තවදුරටත් හිතන්න හොයන්න පටන් ගත්තා. එතකොට මට තේරෙන්න හරි මොකක් හරි විදියකින් මට හිතෙන්න පටන් ගත්තා මෙන්න මේ අල්වා ගැනීම කියන එක ගැන තවදුරටත් මම විමසන්නයි දහමේ තියෙන කරුණු ටිකත් හොයන්න ඕන කියලා. ඔන්න එතකොට එක තැනක තියෙනවා ඒ කාලේ අහපු ප්‍රශ්නකට උත්තරයක්. පංච උපාදානස්කන්ධය කොයි විදිහටද මේක මේ දැන් අපි කතා කරන්නේ අත්තතෝ සමනුපස්සති කියන දැන. ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. එහෙම නැත්නම් තව විදිහකට මෙතන ආනන්ද සූත්‍රය කියනවා වෙනස් විදිහකට. හැබැයි දෙකේම අදහස එකක් වගේ මට තේරෙන්නේ. උපාදාය අස්මීති හෝති. එතනත් රූපං උපාදාය අස්මීති හෝති. එතන මේ රූපං කියන එකට එතනත් සමානට තමයි කියන්නේ. ඒ කියන්නේ මේ අපි දන්න රූපේ නෙවෙයි කියන එක. ඊට පස්සේ ඔන්න ඔය කතාව ඔස්සේ තවදුරටත් මම හිතාගෙන යනකොට මට තේරුණා මෙතන මේ අල්වා ගැනීම වෙන්නේ කොහොමද කියලා අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දීලා තියෙනවා පංච උපාදානස්කන්ධය කෙරෙහි. ඔන්න කෙරෙහි කියන වචනේ මට හොඳටම මම හොඳටම ඒක ලකුණු කරගත්තා කෙරෙහි. ඒ මොකද මම ඒක විමසගත්තා මම කාය අනුපස්සනාව වඩනකොට කය කෙරෙහි. කය නෙමෙයි මේ බලන්නේ, හැබැයි කය කෙරෙහි. අන්න ඒ වගේ අදහසක් රූපං වලටත් මට එන්න පුළුවන් වුණා. මං එදත් කිව්වා මගේ දැනුම කෙරෙහි මම මේක කරන්නේ. ඒ කියන්නේ වචන අර්ථයෙන්ම දැනුම ගන්නෙ නැහැ මෙතන. කය කියන අර්ථයෙන්ම කය ගන්නෙ නැහැ. වෙනත් විදියකට මට ඒක විස්තර කරන්න එක පොඩ්ඩක් අමාරුයි. හැබැයි මට ඇතුලේ තියෙනවා මේකට යම් කිසි තේරුමක් මතුවෙලා. එතකොට දැන් මේ අල්ලා ගැනීම ගැන හොයනකොට ඔන්න කියනවා පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්ද්‍රාගයක් ඇද්ද ඒකමයි උපාදානය කියලා. දැන් මං හොයන්නේ උපාදානයනේ. රූපං අත්තතෝ සමනුපස්සති එතනත් උපාදානයක් තියෙනවා. අතන කියනවා අනිත් කතාව මට හරියට එන්නේ නැහැ. රූපං උපාදාය අස්මීති හෝති. මම මේ වෙමි කියන තැන. එතනම හොයනකොට දැන් මෙතන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගය. මොකද්ද මේ චන්දරාගය කියන එක? ඊට පස්සේ මම ඒක විමසුවා. චන්දරාගය කියනකොට ඡන්දය කියන තැන කැමැත්ත අකමැත්ත දෙකම යෙදෙන බව මට නිකන් දේශනා අහනකොට හැඟී ගියා. කැමැත්ත අකමැත්ත. හැබැයි දැන් ඒක තවදුරටත් රාගයක් විදිහට දෙනවා. ඒ කියන්නේ බලවත් කැමැත්තක් නිසා ඇලී ගැලී ඉන්න තැනක්. ඔන්න ඕක තමයි උපාදානය. දැන් එතකොට මට තේරෙන්න පටන් ගත්තා මේ උපාදානය හරිම බලවත්නේ. අත්තතෝ සමනුපස්සති කියන තැනයි, අර මේ මම වෙමි කිය උපාදාය අස්මීති හෝති කියන තැනයි මේක හරියට බලවත්ම වැඩ කරනවා නේද කියලා. ඊට පස්සේ මේ සක්කාය දිට්ටි ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල ගැන ලියපු පොත් මං කියෙව්වා. එතකොට එතන බලවත් වගේ කියලා දෙනවා මෙන්න මේ අල්ලා ගැනීම අත්තතෝ සමනුපස්සති. මේ අල්ලා ගැනීම කියන එකම තමයි අපිට වෙලා තියෙන හානිය. අපි මේක අල්ලගෙන අල්ලගන්නකොට අර උපාදාන වීම හොඳටම මතුවෙනවා. එතකොට උපාදානය වෙනකොට අර කලින් තිබිච්ච සටහන් ගන්න අවශ්‍ය නැහැ. දැන් මේක අලුත්ම දෙයක්. මොකද්ද මේ උපාදානය? එතකොට අපේ සටහන් නැති වෙලා දැන් උපාදානයටම යොමු වෙනවා. එතකොට දැන් උපාදානයට සටහනක් එනවා. දැන් ඒක හොයාගෙන හොයාගෙන යනවා. හොයාගෙන හොයාගෙන යනකොට අර ආයතන හරහා ගත්ත ටික ඔක්කොම ඉවත් වෙනවා. එතකොට දැන් තියෙන්නේ මේ උපාදානය කියන එක හොයන්න. මම ඉතින් ඒ උපාදානය හොයාගෙන හොයාගෙන ගියා. තරම දුරට සෙවීමකුත් වුණා. එතකොට අපිට අර ශරීරය අල්ලගෙන කරපු ඒවයින් ඉවත් වෙලා දැන් උපාදාන පැත්තම විමසන්න පුළුවන් වුණා. එතකොට දැන් ඔතන තව කාරණයක් මම කියන්නම් දේශනේ නම ආනන්ද සූත්‍රය හොඳට තේරුම් අරගෙන ඊට පස්සේ මට හම්බ වුණා සූත්‍රය ද්විතීයි ආනන්ද සූත්‍රය කියලා. එතන අපේ ස්වාමීන් වහන්සේ හොඳ විග්‍රහයක් දෙනවා. මොකද මේ ද්විතීයි ආනන්ද සූත්‍රයේ තව පැත්තකින් මේ අල්වා ගැනීමම විස්තර කරලා දෙනවා. එතකොට එතන දැන් අපි ආපහු මං ඔන්න මුලට යනවා. ඒ කියන්නේ ඒකට සමා වෙන්න. මෙතන තියෙනවානේ කාරණා පහක්, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඔන්න එතන හොඳ විස්තරයක් දෙනවා. දැන් මෙතන අපිට යෙදීමක් වෙනවා. යෙදීම ගැන හිතනවා. එතකොට අර යෙදීම තුළ අපිට තියෙනවානේ මේ සංස්කරණයක් වීම කියන කෑල්ල. අර තියෙනවා ඒ පහම ගන්න ඕනේ සංස්කරණයක් වීම කියන එක. හැබැයි දැන් දෙවෙනි සැරේ සංස්කරණයට බුදුහාමුදුරු දීපු උදාහරණ තමයි කෙසෙල් ගහක්. අරට හොයන කෙසෙල් ගහක කියලා. ඒ කියන්නේ කිසිම වැඩකට නැති දෙයක්. ඊට පස්සේ දැන් මෙතන අර යෙදීමත් එක්ක මේක සිද්ධ වෙනවා දෙවෙනි වතාවට මනසින් ධම්මරම්මණයක් විදියට ඕකම කරනවා. එතකොට අන්න එතන බලනකොට දෙවෙනි සැරේට සංස්කරණයක් කරගන්නවා. එතකොට එතනත් කෙහෙල් ගහේ අරටුව යොදාගන්නේ නැහැ. ඉතින් අපිට ওই විදියට පහටම යොදාගන්න පුළුවන්. හැබැයි බලවත්ම කාරණේ තමයි මේ සංස්කරණේ තේරුම හරියට ගන්නේ නැතුව සංස්කරණයක් අල්ල ගන්නවා. ඔන්න එතකොට අර පහම අල්ල ගත්තා කියන තැනට ආපහු යන්න පුළුවන්. එතකොට මේ අල්වා ගැනීම කියන එක බරපතල කාරණයක් වෙනවා. ඉතින් මේ අල්ලා ගැනීම ගැන හොඳ විමසීමක් සිද්ධ වුණොත් මොකද්ද මේ අල්ලා ගන්න? එතකොට යනවා චන්දරාගය. චන්දරාගේ උනේ කොහොමද? ඔන්න ඔය පැත්ත මම විමසන්න පටන් ගත්තා ડોක්ටර් රවි. මට ඉතින් අද එච්චර ලොකු විස්තරයක් මම කියන්නේ නැහැ. මම උතන ටිකක් විමසන්න බැලුවා. ඉතින් ડોක්ටර් රවි මට තවදුරටත් මේ මෙතන හරි වැරදි පෙන්ලා දීලා තව උදව්වක් කරන්න තෙරුවන් සරණයි.
හොඳයි. ඒ සෙවීම හොඳයි. දැන් උපාදානය කියන්නේ අල්වා ගැනීම. නේද?
එහෙමයි.
ඔව්. අනේ එහෙමයි කිව්වේ ඇයි කියලා විමසන්න. උපාදානය කියන්නේ අල්ලා ගැනීම කිව්වේ ඇයි? ඒක පිළිගත්තනේ. ඇයි ඒ පිළිගත්තේ? ඔක තමයි මං කියන්නේ අපේ සටහන කියලා.
අංගිවේ තැන සටහනක් මවා ගත්තම.
ඒ උත්තරේ දෙන්නෙම සටහනට දාලා.
එහෙම
ඔව්.
එහෙම.
ඔව් නේ උපාදානය කියන්නේ අල්ලා ගැනීමනේ. අල්ලා ගැනීම කියන එක සටහනේ තියෙනවා.
ඒක තමයි අර කලින් සටහන් ඉවත් කළා මේ සටහනට දැන් ඇවිල්ලා.
මම අල්ලා ගැනීම මොකද්ද කියලා හොයනවා. අර තණ්හාව කියලාත් මොනවද වචන ටිකක් දැම්මේ.
ඔව්.
හරිද? චන්දරාගය කියලා දැන් ඒ සටහන දාගන්න හදනවා දැන් මේකට. එතකොට දැන් ඔය ගතිය තමයි අපි දකින්නව නะ. ඔය ගතිය. දැන් බලන්න ආපහු මං යමු කරනවා අර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න.
සංජීවන් සංසාරේවා.
ඔකේ. ජරා මරණ මොකද්ද? ජරා මරණ කාර්යය. වාගෙන යන අපිට ඉතින් මේ වෙයි උත්තරේ මතකනේ ප්‍රශ්න දෙකක් නෙමෙයි එකක් ප්‍රශ්නේ වැරදි ඔක අහන්න ඕන කොහොම නෙමෙයි මෙහෙමයි ඒ ඇහුවේ මොකක් හින්දාද තං ජීවන් තං ශරීරං එතකොට ඒව බ්‍රහ්මචර්ය වාසය නෙවෙයි
දෙකම
ජීවන් තං ශරීරං කියුවත් අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං කියුවත් බ්‍රහ්මචර්ය වාසය නෙමෙයි ඒ කියන්නේ නිවන් මාර්ගය නෙවෙයි දැන් ඔය ප්‍රශ්න කිරීමේ වැරද්දනේ ඔය පෙන්නන්නේ ඔය ලෝකෙට අයිති කියලානේ ඔය පෙන්නන්නේ ඔකේ ඉතර වෙන මාර්ගය නෙවෙයි කියලානේ ඔය කියන්නේ.
එහෙම තමයි. අල්ලගත්ත දෙයක්ත් තියෙනවා අල්ලගත්ත කෙනක් තියෙනවා.
ඒක පස්සේ දෙක ගන්න මේ බුදුහාමුදුරු කියන ටික ගන්න. දැන් ඔය ඔතෙන්ට එනකන් කිව්වේ ඔක බ්‍රහ්මචර්ය වාසය නෙමෙයි අපි ඔතන ඉන්නවනම්. එතකොට මේකට යොමු වෙනවා කියනකොට එන්න ඕන. දැන් මේක එන්න ඕන එකක් මිසක් අපි හිතලා ඕක දාගන්න යන එක නෙමෙයි. කොහොමද අහන්න ඕන කුමක් ඇති කල්හි ජරා මරණද නැත්නම් ප්‍රත්‍යයෙන් ජරා මරණද කියන උත්තරේ ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අපිට ස්වභාවිකව එන්න ඕන දැන් මේ කල්පනා කරලා ඕක ගලපගෙන නෙමෙයි දැන් අපි නම් කරන්නේ ඕක ගලපගත්තට පස්සේ දිගටම අහන්නේ කුමක් ඇති කල්හි ජාතියද කුමක් ඇති කල්හි උපාදානයද කුමක් ඇති කල්හි කිය කිය අක ගලපගෙනනේ ඒ ගැලපීම කරනකම් මේ දහම ඇහෙන්නේ
නැහැ අපේ දැනුමට ගිහින්
දැනුමට ගිහිල්ලා. ඇත්තටම විමසනකොට බලන්න ඒ ස්වාමීන් වහන්සේගේ සත්‍යවාදී කම කියන්නේ ඒ ප්‍රශ්නේ එහෙම නෙවෙයි අහන්න ඕන. කුමක් ප්‍රත්‍යෙන්ද මේ ජරා මරණය? ඊට පස්සේ බුදුහාමුදුරු උත්තරෙත් දෙනෝනේ. ජාති පච්චා ජරා මරණං කියලා.
එතකොට ඒකම අහනවා. අපහු.
දැන් අහන්නේ මොකද්ද? ජාතිය කියන්නේ මොකද්ද? ජාතිය කාගේද? දැන් බලන්න කොච්චර සත්‍යවාදීද කියලා මේ අහන්නේ බුදුහාමුදුරන්ගෙන් කියලා හිතන්නකො.
එහෙමයි.
ඔක අහයිද? අපි අහයිද?
අපි අහන්නේ. මම නම් අහන්නේ.
ඒක තමයි කියන්නේ. අපේ ගතිය, ඒ කියන්නේ සත්‍යවාදීකම නැහැ කියන එක නේද? අපි ගලප ගන්න, ටැග් ගාලා ගලපගෙන ඊළඟට අහන්නේ ආජාතියකම ප්‍රශ්නේ නැහැ. ඇයි අරක වැරදි කියලා දැන් ගලපන? ඒක
ජාතියට ප්‍රත්‍ය හොයනවා ඊට පස්සේ.
ඔව් ඒ දැක්කිට ඇවිල්ලා නැහෙනි.
එහෙම
ගැළපීමට නියන්නේ අපි සත්‍යවාදී නැහැ. අපි දහම අහලා ගලපගත්තා. ආ දැන් කියන්නේ මෙහෙමනේ මෙහෙම තමයි මේක අහන්න ඕන නැත්තම් ඕක වැරදි කියනවනේ.
අදක
තමාට ලකුණක් නේද අපි දෙන්නේ. නැත්තම් මම හොඩයි කියයි. ඔව් මේක අහලා ඒක කියනකොට නේද? මනෝදන් බව දැනගනි. දැන් තමා ආරක්ෂා කරන්න යනව නේද අපි?
එහෙමයි තමා ආරක්ෂා කරගන්නමයි බලන්නේ.
අන්න බලන්න දැන් සක්කාය කියන පැත්තට නෙමෙයි අපේ ફોකස් එක. සක්කාය තර කරන පැත්තට තමයි අපිට යන්නේ. සක්කාය නිරෝධ පැත්තට සක්කායට පහරක් වද්දවන්න නෙමෙයි අපි යන්නේ. ඈ එතකොට මේ පේනවද ඒ සත්‍යවාදීකම කියන එක?
ඒක තේරෙනවා දැන් ડોක්ටර් වගේ. ඒක මම ගොඩක් දුරට හිතුවා. ඇයි මෙතන සත්‍යවාදී නොවෙන්නේ? මම එහෙම නොවෙන්නේ ඇයි කියලා. එතකොට මට තේරෙනවා ඇතුලෙන් මොකක් හරි එකක් වැඩ කරනවා. ඒ විදියට සත්‍යවාදී වෙන්න බැරි.
එතකොට දැන් ආයේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ උපාදානේ මොකද්ද? උපාදානේ කාගේද? ඔය දෙකම නොවෙන්න පුළුවන්. උපාදානේ මොකද්ද කියලා කියනවා අල්ලා ගැනීමනේ. හරි ඉතින් දැන් ගැලපුණා. ඉතින් ආයෙත් උපාදානේ කොහෙන්ද දෙන්නේ? දැන් ගැලපිලා. දැන් ඊළඟට බලන්න ඔන්න මම තව තැනකට යමු කරන්න. මහා පුන්නමයිකේ යහන්. උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයද ඔය දෙක දෙකක්ද? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා අහනවා නේද?
මම එක බැලුවේ දැන් නෑ ડોක්ටර්.
ඔව් බැලුවේ නැතුවට කමන්නේ නෑ මහා. ඔය ප්‍රශ්නේ තේරෙන්නේ නැත් නේ ඇත්තට මට තේරෙන්නේ නැත් දැන් දැන් ඔන්න ඔය ඕනේ බලන්න ඕනේ බැලුවොත් මේක තේරෙනවා දැන් ඒ ප්‍රශ්නේ සත්‍යවාදී කෙනෙක්ගේ ප්‍රශ්නේ
ඔබිනේ නෑ එතෙන්ට
දැන් කතා කිරීම නවත්තලා මේ මොකද්ද කියන්නේ කියලා බලන්න ආයි ගලපනවනේ ඒකට මේ මහා පුණ්‍යමහා සූත්‍රේ අහනවා පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකක්ද දෙකක්ද මේ අද කාලේ අපිට නැති ප්‍රශ්න මොකද අපිට නැත්තේ අපි සත්‍යවාදී නැහනේ සත්‍යවාදී නම් ඔය ප්‍රශ්නේ එනවා දැන් අපිට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ දැන් අපිට තියෙනවානේ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ ඔය ටික සටහනේ තියෙනවා. ඒ ගලප ගත්ත ගමන් මේ ප්‍රශ්නේ ඇහෙන්නේත් නැහැ ප්‍රශ්නේ ඉන්නේත් නැහැ. පංච උපාදානස්කන්ධයයි උපාදානයි කියන්නේ. කද්ද දෙකක්ද? ඔක තේරෙන්නේ නැහැ. මේ රූපයයි රූප උපාදානයි කියනකොට එකක් වෙන්නේ කොහොමද? මේ රූපය එකක් රූප උපාදානයි තව එකක්. ඔකවත් දන්නේ නැත්නම් මේ ආනවා. අපිට මේ ප්‍රශ්නේ එන්නේත් නැහැ. අපේ සත්‍යවාදීකම නැහැ. දැන් ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ වෙන කාට හරි කියන්න පුළුවන්? ඔබතුමිය කතා කරන්න එපා. ඔබතුමිය මේක දැන් නේ ඇහුවේ. මේ අහා පුන්නමක අහලා තියන අය ඉන්නවා. අනිත් අයට කතා කරන්න පුළුවන්.
ડોક્ટર පංච උපාදානස්කන්ධය කෙරෙහි කිව්වහම ඒක අර නිකන් වෙනම පංච උපාදානස්කන්ධය වෙනමද උපාදානය වෙනමද කියනකොට ඒ දෙකම එකක් කියලා තමයි මට හැඟෙන්නේ නැත්තම් පංච උපාදාන
හරි හරි දැන් ඒ දෙක එකක් කියලා හැඟෙනවනේ හරි අනිත් අය කතා කරන්න බලන්න
එතන මම අහලා තියෙන හින්දා තමයි කියන්නේ නැත්තම් මම එහෙම තේරුම් ගින්නන්නේ එකකුත් නෙවෙයි දෙක මේ දෙකකුත් නෙවෙයි
ඒ
කියන්නේ මගේ උත්තර යන්නේ
ඔය උත්තරේ මතක් වුණා නේ කියන්නේ ගැලපුවා
ගැලපුවා ඒක තමයි මම කියන්නේ ඒක මගේ උත්තර යන්නේ නෙවෙයි ගැලපලක් අපු එකක් කියුවේ
දැනුම
ඒක tag ගාලා ආවනේ මන්ද
ඒ දැනුම.
ඔව් ඒක තමයි සර්. ඒක මට දැනුණා. ඒකයි ඒකයි වෙනම.
එතකොට ඔව් එතකොට ඒ දෙන උත්තරෙත් තනෝකයි. ඒ දෙක දෙක එකක් නෙවෙයි. එක
උත්තරයි. හිතෙන්නේ.
ඔව්.
පංච උපාදානස්කන්ධයත් උපාදානියක්. ඒක උපාදානය කිරීමත් උපාදානයක් කියලා.
ඒ ප්‍රශ්නේ තේරුම් ගන්න වෙනම හිතන්නවා. ඒක උපාදානය කිරීමත් උපාදාන මොකක් උපාදානය කිරීමද? ඒක කියලා කිව්වේ මොකකටද? ඔබතුමිය ඒක කියලා කිව්වේ මොකද? ඒක උපාදානය කිරීමත් උපාදානය කියලා කිව්වේ. ඒක කියලා කිව්වේ මොකක්ද? අදහස් කළේ. හොඳ ප්‍රශ්නයක්. දැන් ඒක කියන්නේ නැහැ. තමන්නේ අනිත් පැයට මොනවා හරි අදහස් තියෙනවා.
ඒක ડોක්ටර් අවිජ්ජාපච්චයදි සූත්‍රයේ අහුවා වගේම ඒ කියන්නේ මේ කුමක්ද කියන එකට ගිහිල්ලා තමයි ඒක උත්තරයක් හොයන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය හොයන අනෙවි කුමක් මොකක්hari කරගෙන තමයි තියෙන ඕන උත්තරයක් ලැබෙන්නේ.
ඒක තමයි ඒකක් තියෙනවා. දැන් කුමක්ද කාගේද කියන ওই ප්‍රශ්න දෙක ඇහුවේයි කියන තැන අපිට ඒ ප්‍රශ්න එන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ මේ ප්‍රශ්න දෙවිදිහකට අහුගට ඔය එකක්මයි අහුවේ කියලා අර්ථය එකයි කියලා කියන්නේ ඇයි කියන තැන විමසන්න තියෙනවා. එතකොට මේ අපි අර කුමක්ද කියලා අහන තැන අපි ඉන්න තැන. කාගෙද කියලා අහන තැන අපි ඉන්න තැන. අපි ඉන්න තැනයි අපේ 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 මානසිකත්වයයි බලන්න ඕන ඔය ප්‍රශ්නේ අහනකොට. ඒකත් බලන්න ඕන. ඒකත් හොඳයි. ඒක තමයි දැන් ඒක කතා කරනකොට තමයි මට මේක මතක් වුණේ ඇත්තට. මේ උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා ඉස්සෙල්ලා අහනවා. දැන් ඔය ප්‍රශ්නේවත් අපිට එනවද? මොකද අපිට ඔක දෙකක් නේ. ඒ රූපේ වෙනම තියෙන රූප උපාදානස්කන්ධය උපාදාන කරන්න මම ඉන්නවනේ උපාදානය කියන්නේ අල්ලා ගැනීමනේ. අල්ලා ගැනීම කොහොමද රූපේ වෙන්නේ නේද? අපිට උත්තර තියෙනවා. අපේ ලෝකේ අපි අර සත්‍යවාදී නැති හින්දා අපිට ওই ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ. ඇයි මේ ප්‍රශ්නයක් අහන්නේ? ඒ කාලේ අය ඔයගේ ප්‍රශ්න අහන්නේ. හෞද මේ ප්‍රශ්න අහන්නේ. සත්‍යවාදී අය නිකම්ම මෝඩයෝ නෙමෙයි. මොකද ප්‍රශ්න වලට උත්තර එනකොට ඒව අවබෝධ කරගන්න. අපිට ප්‍රශ්නේ තේරෙන්නෙත් නැහැ, උත්තරේ තේරෙන්නෙත් නැහැ. ඔක දැනුමක් විදියට නම් ගිය කියායි. අපි තව ටිකක් අහන්න ඕන නේද?
ඉතින් ප්‍රශ්නේ ආවොත් එක එක්කෙනාට එක එක උත්තර දෙන්න පුළුවන් නේ.
ඔක දැන් අපිට ප්‍රශ්නේ ඉන්නෙත් නැහැ නේද? ඇත්තම
කිව්වොත් ප්‍රශ්නේ එනවා ඉතින් අපි අර මොකක් හරි ඇත්තටම කිව්වොත් මොකක් හරි අපි දැන්
ඒ හාමුදුරුව එහෙම ඇහුවේ ඇයි කියලා නිකන් හිතනවා.
ඒ හාමුදුරුවන්ට සැකයක් තියෙන්නේ නැති ඒක තමන් කරගත්ත දේ හරිද කියලා නේ. ඒ කියන්නේ
ඒ සැකයක් තියෙන්නේ නැති කියලා නේ අපිට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ නේ අවංකව. අපිට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අපි ගලපගෙන ඉවරයි.
ඔව්.
කියන්නේ මේකයි පංච ප්‍රධානස්කන්ධ මේකයි කියලා අපේ සටහනේ
තියෙනවනේ. ඔව්. ඉතින් කරලා කරනම අර පොඩ්ඩක් අනිත් පැත්තෙන් හිතන්න බලන මේක මොකක් හරි කරගත්ත නේද කියලා නැත්තයිද අපිට තනියම එන ප්‍රශ්න නන්න නෙමෙයි.
අන්න ඇයි 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 එංගව විමසන්න තැනක් තියෙනවා. ඔව් අනිත් අයට අදහස් තියෙනවා.
පෙරුවන් සරණයි ડોක්ටර් රවි. දැන් මේ ප්‍රශ්නේ අහනකොට ඇත්තටම එන්නේ මේ තවතුලින් යෝනිසෝ මනසිකාරයේ ඉදීමක් නේද? අපිට හරියට ඇහුණා නේද?
ඔව් යෝනිසෝ මනසිකාරයක් වෙන්න ඕන ඕක හරියට ඇහුණා නේද?
ඒක තමයි
මේවත් නැතුව කොහොමද යෝනිසෝමනසිකාරයක් වෙන්නේ? ප්‍රශ්නයක් තිබුණොත් නේ යෝනිසෝමනසිකාරය වෙන්නේ. විචක්ෂණේ වෙන්නේ හිතන්න දෙයක් තිබුණොත් නේ, විමසන්න දෙයක් තිබුණොත්. දැන් ප්‍රශ්නයක් නැහැ නේ අපිට.
ඒක තමයි උන්වහන්සේට ඒක ගැටලුවක් නිසා ඒකයි ඉතින් ඒ අහන්නේ.
ඒක තමයි උන්වහන්සේට ගැටලුවක් හින්දා උන්වහන්සේ විචක්ෂණේ කරලා උන්වහන්සේ ගොඩේයි අපිට ගැටලුවක් නැහැ.
ඒ ගැටලුව නම් තියෙනවා තිබ්බත් තියෙනවා ඇත්තටම.
මොකක්ද
නාම ඔකත් ඒ කියන්නේ ඔක එකද දෙකද? මට ওই ගැටලුව එනවා අර නාම රූප කියන එකටත් ওই වගේම ගැටලු එනවා. ඒ කියන්නේ අර ප්‍රතිසන්දේ නාම රූප කියනවා, ඊට පස්සේ අර මේ ඇහැ රූප ඕවයි නාම රූප කියනවා. මම ඕක මුග විමසපු එකක් තමයි ওই නාම රූප කතාවත් ඔය වගේම.
මේ කියන්නේ රූපේ පැත්තකින් තියන්නකෝ නාම රූපේ නෙමෙයි කතා කරන්නේ. ඒක කතා කරනකොට ඒක කතා
කරන්නේ. ඒ වගේ ඕකෙත් ගැටලු ආවා මට. ඒ කියන්නේ
ආපු ගැටලු.
ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ කී කියා කතා කරනවා. එතකොට ඒකේ උපාදානයයි ඒක උපාදාන කියනවනේ. එතකොට මේ අර මේ පටිච්ච සමුප්පාදේ මේ තණ්හා පත්‍ය උපාදාන කියනවනේ.
ඔව්.
එතකොට ඔය දෙකම එකමද කියන ප්‍රශ්නේ මට ඇවිල්ලා තිබුණා ඇත්තටම සර්. අර ඒ
සූත්‍රය ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් නෑ. ඒ ඇවිල්ලා තියෙන්නේ ඔය තැන් දෙකක කියපු උපාදානයක් ගැනනේ.
ඔව් 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 ඔව්.
ඒක හරියට අර අවිජ්ජා පත්‍ය සංඛාර කියන කොටයි රූප වේදනා සංඥා සංඛාර කියන එක. ඒ සංඛාරයි මේ සංඛාරයි එකද්ද දෙකද්ද කියලා දැන් දෙකේ තියෙන එකනේ අහන්නේ.
එහෙමයි. ඒක තමයි වෙන එකක් නෙවෙයි මට.
නෑ නෑ. දැන් මෙතන තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. අතන උපාදාන කියනවා ඒකයි මෙතන උපාදාන කියන එකයි එහෙම දැහුවේ නැත්නම් පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකද්ද දෙකද්ද කියලා නේ අහන්නේ.
උන්වහන්සේගේ ප්‍රශ්නේවත් අපිට තේරිලා නැහැ සර්.
ආ ඒක තමයි මේ කියන්නේ.
ඒ ප්‍රශ්නේවත් අපිට තේරෙලා නැහැ. උන්වහන්සේගේ ප්‍රශ්නේවත්
අපි නම් උත්තරේ දන්නවනේ.
ඔව්.
ඔකේ එකක් නෙමෙයි දෙකක්.
ඔව්.
පංච ප්‍රධානස්කන්ධය කෙරෙහි චන්ද රාගයක් වෙයිද? ඒකයි උපාදාන. දැන් උත්තරේ පාඩම් කරගෙන අපි දන්නවා.
ඔව්. ඒ උන්වහන්සේගේ ප්‍රශ්නේවත් තේරෙන්නේ
නැහැ. ඒ ප්‍රශ්නවත් තේරෙන්නේ නැතුව උත්තර පාඩම් කරගෙන කොහොම දහම දකින්නද?
එහෙමයි සර්.
ජාති එමනාද ජරා මරණ එකක්ද කාගෙද මොකක්ද කාගෙද කියලා අහපු ගම එහෙම නෙමෙයි අහන්න ඕන. ජාති කුමක් ප්‍රත්‍යයෙන්ද කියලා අහන්න ඕන. එතකොට ජාති පච්චා ජරා මරණං කියපු ගම අපි දන්නවා ජාතිය ගැන අහන්නේ නැහැ. ජාතිය කුමක් ප්‍රත්‍යයෙන්ද කියලා අපි කෙලින්ම අහනවා. ගෙඩි පිටින් දාගන්නවා අර කියන්නේ
අවිද්‍යාව දක්වාම දාගන්නවා අපි.
දාගන්න. ඊට පස්සේ උත්තර නිවන් දැකලත් ඉවරයි බලන්න. විද්‍යාව හින්දානේ ඔය ඔක්කොම කියලා අපි. පෙරම ගලපගෙන ඒකයි. මේ මේ කෝණේ වෙනස් වෙනවද? අපි බලන කෝණේ වෙනස් වෙනවද? ඒකට පහරක් වදිනවද? සාමාන්‍ය මාළු වගේ කෝණෙන් ගොඩ බිම ගැන හොයනවනේ. අපේ කෝණේ වෙනස් කරන්නෙම නෑනේ. අපි බලන විදිය වෙනස් කරන්නෙම නෑනේ. කයිමේ කියන්නේ දිට්ඨියටයි කතා කරන්නේ දැනගත්තු දෙයට නෙවෙයි. ඒ බලන කෝණේ වෙනස් කරන්නයි දහම තියෙන්නේ.
අපි එතන සර් දැන් අපි දැනගෙන හිටියේ වෙන විදිහක් නේ. ඒක හරි කියලා නේ මෙච්චර කල් හිතුවේ. දැන් අරක හෙනකොටම අර මම වැරදි කියන එක තමයි එන්න ඕනේ. එතකොට මම මගේ පැත්ත අර නිකන් සෙලවීමක් වගේ වෙන්නේ. මම මෙච්චර දවස් හිතාගෙන හිටපු එක හරි කියලානේ මම ඒකෙමත් වෙන හිතේ. එතකොට ඒක ගැන එතන විමසන කොට තමයි අර යෝනිසෝ මනසිකාරයේ ඉපදීමට රුකුලක් වෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ඉස්සෙල්ලම තේරෙන්නේ මගේ පැත්ත වැරදි කියලා මම හිතපු එක.
මම මේ ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැහැ. දැන් උපාදානස්කන්ධයයි උපාදානයයි එකක්ද දෙකක්ද කියලා ප්‍රශ්නේ මොකක්ද?
අපිට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ සර්. උන්වහන්සේ අහපු ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මට නිකන් මෙහෙම හිතෙනවා. සර් මට උන්වහන්සේ අහපු ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. හැබැයි මට මෙහෙම හිතෙනවා පංච උපාදානස්කන්ධය උපාදානයෙන් වෙන්වද කියලානේ අහන්නේ. එතකොට අපි තුල සටහනක් තියෙනවනේ පංච උපාදානස්කන්ධය කියද්දි සටහනක් නිකන් අදහසක් තියෙනවා. එතකොට ඒ වගේම උපාදානය කියන එක ගත්තත් ඒකටත් සටහනක් අදහසක් තියෙනවා. එතකොට වෙන්වෙලා අපිට වෙන වෙනම සටහනක් තියෙනවා. ඔන්න ගතිය නිත්‍ය සංඥාව. ඔන්න ඔතන ඉඳලයි ඔය ප්‍රශ්නේ අහන්නේ ගලපගන්න.
ඔව්. ඔබතුමිය කියනකොට දැන් අනිත් අය බලන්න ඔය අපිට තියෙන සතහන මොකද්ද? පංච උපාදානස්කන්ධය කියනකොට තියෙන සතහන මොකද්ද? ගැළපීමක් තියනවා නේද කියනකොට? මෙන්න මේ ಜಾති පහක් උපාදාන වෙනවා. රූප වේදනා සංඥා.
ලොකු ගැළපීමක් තියනවා. කතන්දරයක් තියෙනවා ඇතුළාන්ති බුරණ ගතිය.
ඔව්. එතකොට ඒ සතහනට ගැළපුවද අපි අහනකොටම නැත්තම් එන්න බලන්න කියන පැත්තට ගියාද? තාම ඒක වෙන්නම නෑ බුදුහාමුදුරුවෝ කරේ දෙනකොට වැඩි තියෙන්නේ අර ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද දන්නේ නැතුව ඒකයි මං කිව්වේ. ඔය දැන් මට නම් තේරෙන්නේ නෑ ඔය කෙරෙහි කියන වචනේ. උපාදානස්කන්ධය කෙරෙහි යම් උපාදානයක් වේද? නැහැ. පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් වේද? ඒමයි උපාදාන. දැන් ඕක තේරුම් ගන්නවත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නවා. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න එතකොට උත්තරේ තේරුම් ගන්න කොහොමද?
ඩොක්ටර් සමාවෙන් ඩොක්ටර් එතන මේ කෙරෙහි කියන එක ඩොක්ටර් ඇත්තටම එතන එන්නේ නැහැ ඩොක්ටර් අර්ථයක්. කියන්නේ කෙරෙහි කියන එක ඩොක්ටර් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
මන් දන්නේ නැහැ මං කොහොමද විස්තර කරන්නේ.
ඩොක්ටර් කොහොම හරි උත්සාහ කරන්න වෙනවා නේද ඩොක්ටර්?
නෑ මට ඕනේ නෑ. ඔබ හන්දනේ ඕනේ දැන් කෙරෙහි කියන එකට සටහනක් හදන්න.
ඩොක්ටර් සමාවෙන්න ඕනේ කෙනෙක් ඉඳලා ප්‍රශ්න කරනකයි ඩොක්ටර් ප්‍රශ්න කරනකයි ඩොක්ටර්. ඒ අර උපාදානයයි පංචස්කන්ධය වගේ ගන්න පුළුවන් ඩොක්ටර්. එතකොට දැන් කෙනෙක් ඉඳලා ප්‍රශ්න කරන එකයි ප්‍රශ්න කරන එකයි අර්ථ දෙකක් නේ ඩොක්ටර්. සමාවෙන්න ඩොක්ටර් එතන පොඩ්ඩක් බලන්න.
නෑ ඔය අහන එක මම අහපු ප්‍රශ්නෙට ගලපන්න මම ඇහුවේ මොකද්ද ප්‍රශ්න? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන්නේ එකක්ද? ඒකෙන් තොරවද දෙකක්ද කියනවා වගේ නේ ඇහෙන්නේ. දෙකක්ද ප්‍රශ්න? ඇයි ඒ ප්‍රශ්නය අහන්නේ කියලා මං අහන්නේ. ඒ ප්‍රශ්නේ අපිට එනවද? අපිට එහෙම ප්‍රශ්නයක් තියෙනවද? ඒ ප්‍රශ්නේ තිබුණේ ඇයි? උන්වහන්සේ මෝඩයින්දද? මෝඩ තමයි අපි අපි ඊටත් වඩා මෝඩයි. ඒක වෙන කතාවක්. මේ උන්වහන්සේ දන්නේ නැති හින්දානේ අහන්නේ, සත්‍යවාදී හින්දානේ. අපි ඊට වඩා දන්න හින්දා අපිට ඒ ප්‍රශ්නෙත් නැහැ. දන්න බවේ මොඩකම් අපිට පේන්නේ නැති එක වෙනම එකක්. ඔව් කියන්න.
ඔය තරස රසද ඔතන කියන්නේ මේ දැන් අපි අර දෙකක් නිසා අන්ත දෙකක් නිසා දැන් අර පංච උපාදාස්කන්ධය ගැන පොඩි මේ කියන්නේ දෙකක් නිසා අපි අර අන්ත ගැන දන්නේ නැති හින්දා අපි ජෙනරේට් කරගන්න මොනවා හරි හීනයක් අන්නේ හීන කෙරෙහි තියෙන උපාදානය තමයි අර උපාදානය කියලා කියන්නේ. අරක තමයි ජෙනරේට් කරගන්න උපාදානේ. ඒක තමයි ඔය දෙකක් කියලා කියලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට පුටුව කියලා ගත්තොත් පුටුව කියලා ගත්තට පස්සේ පුටුව කෙරෙහි උපාදානයක් කැමත්ත චන්ද්‍රාගයක් හැදිනවනේ. ඒකට ආසයි කියලා. අන්න ඒක තමයි උපාදාන. මේක දෙකක්නේ. අරක ජෙනරේට් වුණා පස්සේ හැදෙන මේ වස්තුවට අපි නොදන්නකම නිසා විද්‍යාවෙන්ද හදාගන්නවා වස්තුවක් තියෙනවා කියලා. අන්න ඒක කෙරෙහි ඇති තියෙන චන්ද්‍රාගය මේ චන්ද්‍රාගයේ තමයි අර ඒ උපාදානේ ඒක. අර උපාදානේ අර රොදන්නකම නිසා ජෙනරේට් කරගන්න සිස්ටම් එකෙන් හදෙන පංච උපාදානස්කන්ධය. අන්න එහෙම ගන්නයි උතර කියවෙන්නේ.
ඔව් දැන් ඔබතුමා ඔය කියන්නේ ප්‍රශ්නේද උත්තරේද ඔය පැහැදිලි කරන්න හදා.
උත්තරේ නෑ ඉතින් දෙකක් විදියටනේ පේන්නේ කොහොමද දැන් අර
ඔය පැහැදිලි කරන්නේ දීපු උත්තරේ නේද? මං අහන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා. අපි හරියට අක්කයි ප්‍රශ්නේ දන්නේ නැතුව උත්තරේ ගලපන්. මට තාම ඔය ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඇයි ඒ ප්‍රශ්නේ
ඇහුවේ?
අපිට එනවාද පංච උපාදානස්කන්ධයයි උපාදානය කියන්නේ එකක්ද දෙකක්ද කියලා ප්‍රශ්නයක්වත් එනවාද අපිට? මොකද්ද ඒ ප්‍රශ්න?
ඇයි ප්‍රශ්නේ ඇහුවේ කියලා නේද?
ඔව් උත්තරේ නෙමෙයි අහන්නේ. උත්තරේ දෙන්න අපි හරි දක්ෂයි.
අද ඔක්කොම යන්නේ. ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා නේද ඩොක්ටර් හද්ද?
ඔව් ප්‍රශ්නේ මොකද්ද කියලා මෙයා. දැන් අපිට නෑනේ ওই ප්‍රශ්නේ. තියනද අවංකව බලන්න. ඕක එකක්ද දෙකක්ද කියන ප්‍රශ්නේ අහන්නවත් ඕනද අපිට?
තියනද? දැන් තමයි ඩොක්ටර් එක ඇහුනේ. ඩොක්ටර් ප්‍රශ්න කරන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා නේද ඩොක්ටර්?
ඔව් ප්‍රශ්නේ මොකද්ද කියලා මම ප්‍රශ්න කරන්නේ. උත්තරේ නෙමෙයි
අහන්නේ.
උත්තරේ විදක්ක උත්තරේ දෙන්න. අපි යන්නේ උත්තරෙන් ප්‍රශ්නේ
හදන්න.
එතන සර් දැන් පංච උපාදානස්කන්ධේ එකක්ද දෙකක්ද කියලා අහන්න ඉස්සෙල්ල අපි දැනගන්න ඕන නේද පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඒක පස්සේනේ එකක්ද දෙකක්ද කියන කතාව එන්නේ.
ඔව් කොහොම හරි ඔය ප්‍රශ්නේ මොකක්ද කියලා මට කියන්නකෝ. ඒක උපාදානයයි එකක්ද දෙකක්ද?
පංච උපාදානස්කන්ධය කියන එක සර් දැන් ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන ප්‍රඥාවෙන් දකින්න කියන එකනේ. දැන් අපි ඔක සංකල්පයෙන් කොච්චර දාන්න බැලුවත් සංකල්පයෙන් කොච්චර දාන්න බැලුවත් අපි ඒක දෙයක්
වෙලානේ.
එතකොට අර දැන් එකක්ද දෙකක්ද කියලා අහනකොට අර මේ කාලයකට යනවනේ. එතකොට දැන් එක එතන පොඩි චුට්ටක්
අපිට කොහොම හරි ප්‍රශ්නේ නැති කරන්න තමයි ඔය යන්නේ. මං අහන්නේ
නේ ප්‍රශ්නේ නැති කරන්න නෙමෙයි සර්. මට තේරෙන විදිහට අපි එකක්ද දෙකක්ද කියලා දැනගන්න ඉස්සෙල්ල දැන් අහන එක මොකද්ද කියලා අපි දැනගන්න එපයි. ඒක ප්‍රශ්නේ කෘත්‍යයක් නේ.
ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න එපයි. උත්තර දෙන්න කලින්
ඒක තමයි දැන් අහන්නේ පංච උපාදානස්කන්ධය එකද දෙකද? එතකොට අහන්නේ
ඔයා ප්‍රශ්නෙන් භාගයේ
එතන ડોක්ටර් ප්‍රශ්නය මම වෙලා
ડોක්ටර් ආයි ප්‍රශ්නය අහගන්න අහන ප්‍රශ්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි
එයි
එකද දෙකද?
එකක්ද දෙක
ડોක්ටර් එතන ප්‍රශ්න උපාදානස්කන්ධය ඔක්කොම මමම වෙලානේ ප්‍රශ්නේ සක්
හොඳයි ඒ උත්තරේ හොඳයි අයි අයි එහෙම කියේ මමම වෙලා කියන
මමම වෙන්නේ ડોක්ටර් මොකද ඒක ආවේ මටමනේ ද පංච උපාදානස්කන්ධය කියන්නේ මමමනේ ડોක්ටර් ඉතින් මමම ඉඳගෙන මටම ප්‍රශ්න කරන
ඔන්න ඕක දැන් කාටවත් මතක් වුණාද පංච උපාදානස්කන්ධය කියනකොට අර ಜಾති පහකට ගැලපුණාද මේ මම කියලා. දැන් මම ওই සක්කාය සූත්‍රය දැම්මෙත් ඕකට. සක්කාය කියන පංච උපාදානස්කන්ධය කියලා අපි සතහනට ගලපනවා. සක්කාය කිව්වේ මොකකටද?
පංච උපාදානස්කන්ධයට.
ආයි ගලපනවා. මේ කතා කරන්නේ මොකක් ගැනද? තමා ගැන නේද? මේ කතා කරන්නේ තමා ගැනනේ. ඔය සක්කාය සූත්‍රය බලන්න මම මේ මුල පේලිය හරියද ගත්තේ. සක්කායයි
අර තේ කිව්වහම අහනවා තේක කියන්නේ තේ කොළයි සීනි වතුරයිද කියන එක වගේ එකක් කියලා මට හිතුනේ.
නෑ ඕක ඒකත් හොඳයි හිතන එක. ඊට වඩා වෙනස් පැත්තක් මම පෙන්නන්න හදන්නේ. සක්කාය කියන්නේ මොකද්ද? අදහස. සක්කාය සූත්‍රය බලන්න ඔය මම ගෲප් එකට දැම්මා.
ඒක තමයි ඕනිස
ඒක. එතකොට තේරෙනවද මේ ප්‍රශ්නේ කරන්නේ තමා බව මේ ප්‍රායෝගිකත්වයක ප්‍රශ්නයක් අහන්නේ මේ වචන පාඩම් කරගෙන අහනවා නෙවෙයි. තමා ඉන්නවා කියලා තමාට දැනෙනවනේ. තේරෙනවද? ඒ කාලේ භාවිතා කරපු වචන සක්කාය කියන එක ඒගොල්ලන්ට 아무තු වචනයක් නෙමෙයි අපිට ඔය පහකට ගැලපුවට එහෙම එකක් නෙමෙයි. තමා බව සොකීය බව. එතන එහෙම හුගණන් එහෙම. සොකීය බව කියන්නේ උපාදානෙටත් ගන්න වෙන උපාදානෙ තමයි. සොකීය බව කියන්නේ උපාදානෙ කියන්නේ එකක්ද දෙකක්ද කියලා අහුව. එහෙම නිකන් එන්නේ නැද්ද? අපිට ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැද්ද? නිකන් මම ගතියයි උපාදානයයි අල්ල ගැනීමයි කියන්නේ එකක්ද දෙකක්ද කියලා නිකන් එහෙම අහන්න හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් හිතෙනව නේද? මට හරියට දෙන්න බෑ මේ Tamanට ඇත්තට එන ප්‍රශ්න අහන්නේ. අපි අහන්න හදන්නේ අර පාඩම් කරපු එක ගලප ගන්න ප්‍රශ්නනේ. අපි අහන්නේ අර වචනේ මොකද්ද මේ වචනේ මොකද්ද ඕවනේ. එහෙම නෙමෙයි මේ සත්‍යවාදී අය ප්‍රශ්න කරන්නේ තමන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න. තමා බව ප්‍රශ්නයක් උනායට එන ප්‍රශ්න. සකීයත්තේ සක්කාය කියන්නේ තමා බව නේද? බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කාය නිරෝධය දේශනා කරන්න නෙමෙයි. ඔබ ඔය දැනුමකට ගලප ගන්න නෙමෙයි. එහෙමද? අවංකව හොයන කෙනා. අපිට ඔය වචන ටිකක තේරුම් දැනගන්න නෙමෙයි මේ අහන්නේ. ප්‍රායෝගිකව තමා කියන එක යෙදෙනවා නම් ඔන්න ඕක නේද දැන් ප්‍රශ්නේ. ඕකටනේ සක්කාය කියන්නේ. බලන්න ඔය සක්කාය සූත්‍රය බලන්න. තමා කියලා සිංහලෙන්ම තියෙනවා ඒකයි බං ඒක දැන් ඒ පරිවර්තනය හරිම හොඳයි. තමා බවයි තමාගේ සමුදයයි තමාගේ නිරෝධයයි තමා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි සක්කාය සූත්‍රයේ තියෙන්නේ. අපිට එහෙම නෙමෙයි. අපි දැනගත්ත අර සක්කාය කියන පංච උපාදානස්කන්ධේ ඒ මමද මට ලැබුණ දෙයද අපි කළපන් අර ಜಾති පහක් උපාදාන කරලා මොකද්ද එකක් නේද අපි කතා කරන්න හදන්නේ. තමා කියන එක පැත්තකවත් නෑ. මේ කියන්නේ තමා ගැන සක්කසතියත් ඒක. තේරුණාද? එහෙම ඇහුවොත් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැද්ද? ඔය වගේ ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙම ඉන්නේ නැති වෙන්න පුළුවන්. සමාගෙන හොයන කෙනාට. ඒ මං ඉන්නවා. මොකද්ද නේ?
ડોક્ટર සමාගෙන හොයනකොට ඔය ඔක්කොම ප්‍රශ්න එනවාද? තමා කියන තැනට ආවට පස්සේ
ඒකම
කියන්නේ.
දැන් ඔයාට ඔයා ඉන්නවා කියලා හිතෙනවද? ඔය ප්‍රශ්නේ අහන්නේ කවුද?
ඒක තමයි. ඔය අහනවා නම් එතන ඔය කියන ප්‍රශ්න දෙකක තියෙනව නේද කියලා මම අහනවා.
ඒ ප්‍රශ්න දෙක පැත්තක තියන්නකෝ. දැන් ඔබතුමිය දෙයක් කියනවා නේද? දැන්
ඔබතුමිය කියන්නේ ඉන්නේ හින්දානේ දැන් කොහොමද මේ ડોක්ටර්?
දැන් ඒක අමතක කරන්නකෝ. මම මේ වෙන ප්‍රශ්නයක් දැන් අහන්නේ. දැන් ඔබතුමිය දෙයක් කිව්වා නේද?
ඔව්.
ඒක කිව්වේ කවුද?
ඔව් ඒක තමයි. එතකොට එතනදී මේ ප්‍රශ්නේ එළියට ගිහිල්ලා නේද?
නෑ නෑ මං අහන්නකට උත්තරේ දෙන්න. ඔය එළියට ගිහිල්ලා නේද කියන අදහස එන්නේ කාටද?
මට තමයි.
අන්න ඒක ගැනයි දැන් මේ ප්‍රශ්න කරන්නේ. ඒ තමුන් කොහොමද එතෙන්ට ආවේ? ඔන්න ඕකටයි සර් කීයත් ඒ කියන්නේ කක්කාය
කියන්නේ. සර් එතන සර් කීයත්ය අල්ලා ගැනීමෙන් වෙන්වද කියලා වගේ ප්‍රශ්නයක්. සකීයත්වය තමා බව යෙදීම කියන්නේ අල්ලා ගැනීමෙන් වෙන්වද?
ඔව් අල්ලා ගැනීම කියන්නේ මමමද නේද? සකීයත්වයේද?
අන්න එහෙම වගේ අදහස.
දැන් ඉතින් ඔක සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයිද?
අපි ඒක දැන් නම් ඒ සර් කිව්වහම තමයි ඒක ප්‍රශ්නයක් කියලා මට දැනෙන්නේ.
අපි ගැන හොයනවා නම් අපිට එන ප්‍රශ්නයක් නෙවෙයිද ඔබ?
ඒක ප්‍රශ්නයක් මතම දැන් තමයි තේරෙන්නේ ප්‍රශ්නයක් කියන්නේ.
තමයි ඒ අපි ප්‍රශ්නෙත් නැතුව අපි උත්තරත් ගලපනවා
ලස්සනට. ඒ ප්‍රශ්නයක්ම තමයි ඉතින් ඒක ඇත්තටම.
දැන් අපිට අමතකයි බුදුහාමුදුරුවෝ මේ තමා ගැනයි මං ගැනයි මේ දේශනා කරන්නේ. තේරෙනවද? සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නනේ බුදු කෙනෙක් පහල වෙන්නේ වෙන එකකට නෙමෙයි නේද? අපි යෝවා නෙමෙයි මගේ දැනුම හරිද වැරදිද කරන්න තමයි බුදුහාමුදුරුවෝ මට අලුත් දැනුමක් දෙන්න තමයි බුදුහාමුදුරුවෝ බණ කියලා. අර සටහන ටිකක් අප්ඩේට් කරගන්න තමයි බුදුහාමුදුරුවෝ දහම තියෙන්නේ. මම මේක දන්නවද නැද්ද?
අපිට දහම උණුසුමවත් ලැබගන්න කියන කැත්ත තමයි. ඒ තරමට මේ දැන් අපි කොහෙද ඉන්නේ කියන එක ඔය ප්‍රශ්න වලින් ඔව්යන්
තේරෙන්නේ. ඒ උටේ කාලේ අය අහන ප්‍රශ්නවත් අපිට තේරෙන්නේ නැහැ කියලා තේරෙනවා. ඒ ප්‍රශ්න අපිට නැහැ. ප්‍රශ්න නැතු උත්තර ටික පාඩම් කරගෙන අපි දහම දන්නවා කියන්නේ. නම මොඩකමද තේරෙනවද? අපි දහම ගේලා දහම අල්ලගෙන සෙල්ලම් කරනවා නේද? දහම නිකන් කෙලි භාණ්ඩයක්. අපිට අර කතා කර කර විනෝද වෙන්න දෙයක්. කෙලායති මමායත කෙලායත ධනායත. ඒ දහම දන්නවා කියන්නේ ධනයක්. ඈ ධනායත කෙලායත කෙලි භාණ්ඩයක්. අර පොඩි ළමයි සෙල්ලම් කරද්දි ඒවා වගේ නිකන් අර නිකන් ආස්වාදයක් ලබන්න මේක ගැන කතා කර කර ඉන්නේ නේද? ආයත මගේ දෙයක් නේ. ඒක නේද අපි කරලා තියෙන්නේ? බුදුහාඳුරෝ එපා කියපු එක නේද මේ කරන්නේ? මම ආයත කියලා ආයත දාන ආයත. මොකේද ඒක තියෙන්නේ? මහා තණ්හා සංකේත උත්තරේ නේද? මන් දන්නේ. දන්නේ. දහම හොයන්න ගිහිල්ලා තණ්හාවම නේද? තණ්හා සංකේත. මම දහම දන්නවා. දන්නේ ඔන්න ඔය විදිහට තමයි. මේකේ ප්‍රායෝගිකත්වයට කිට්ටු වෙලාවක් නැහැ. සක්කාය කියන එක දැන් පේනවද? සක්කාය විදිහට දකින එකට වඩා අසලෝමෙන් අසලෝමයට විදින්න try කරන එක ලේසි කියලා. ඇතින් කැස් ගහක් එල්ලලා ඒකට ගලකින් ගහන්න හරි try කරන එක මීට වඩා හොඳයි. ඒක ලේසි සක්කාය විදිහට දකිනවට වඩා.
ඩොක්ටර් සමාවෙන්න මේ එතන තමාට ලැබුණු ඩේකින් ડોක්ටර් තමා ගැන හොයන කේ ડોක්ටර් තියෙන වැරද්ද ડોක්ටර් මොකද්ද? ඒ කියන්නේ තමාට ලැබුණු ડોකින්
තමයි පෙන්නන. ඔය වැරද්ද තමයි එහෙම කරන්න හදන. තමා ගැන හොයන්න ගියම තමාට ලැබුණ දේවල් වලින් හොයන්න යනවා.
ඒක තමයි ડોක්ටර් සමා වෙන්න දෙන්නේ.
අහනකොට මගේ කාර් එක ගැන කියනවා, මගේ ගෙදර ගැන කියනවා, මගේ
අම්මලා. ડોක්ටර් ඒක
කියන්නේ වල්ලේ පොල්. ඉතින් ඔබ අඟෙන් කිරි දානවා වෙන මොනවා කියන්නද? ඈ සර්පයා නැට්ටෙන් අල්ලනවා. ඔය අපිට ඔය උපමා දීලා දෙන්නේ වෙන අයට නෙමෙයි. අපි ඔක අනිත් අයට දානවා. ඕගොල්ලෝ නේ මේ සර්පයා නැට්ටෙන් අල්ලලා තියෙන්නේ. අපි කරන්නේත් ඒක කියලා තේින්නේ.
සමහරවිට ඒක යොමු වීමේම තියෙන වැරද්ද ડોක්ටර් ඊට පස්සේ අනිත් පැත්තෙන් එනවා ડોක්ටර් එතකොට යොමු වීමේම තියෙන වැරද්ද
නෑ පටන් ගැනීම වැරදුනා නම් වැරදුනාම තමයි අහෝගත සූත්‍රය අපි පටන් ගැනීම වැරද්දලා පස්සේ හිතනවා ඕකේ යනකොට ඇත්ත අහුයි කියලා
ඔ ඔ ඒක නෝ
එහෙම වෙන්නේ අපි තර්ක කර කර ඉඳලා ගිහිල්ලා ඔන්න දැන් ඇත්ත හම්බ වෙයි කියලා හිතනවා එහෙම වෙන දහමන් නෙවෙයි මේක. ආරම්භය වැරදුනා නම් වැරදුනාමයි. මේව නිකන් නෙමෙයි බුද්ධ වචන ඔය අපි හදලා කියන ඒවා නෙමෙයිනේ නේ. බුදුහාඳුරෝ කියපු ඒවා. ඉතින් මේවා ඔක්කොම බලන්න අපිව කොච්චර ගයිඩ් කරනවද කියලා. එහෙන අයට. එහෙන අයට අපි වරදින තැන් කොහොම පෙන්නලා දෙනවද උන්වහන්සේ? ඉතින් දැන් ආයේ යමු ආයේ මේ මේ වෙන කතා දැන්වත් කොයිලා බලන්න
ඩොක්ටර්
සන්දේයි